තෙරුවන් සරණයි. තෙරුවන් සරණ හැම දිනටම. අදත් සතියේ දිනයන් නිපවත්න සජීවී ධර්ම සාකච්ඡාවට අපි එක්වෙමු. අද දවසේදීත් අපගේ මහත් අනුකම්පාවෙන් ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවර වැඩ වාසය කරන පූජ්‍යපාද කාර්යගම මහින්දසාර ගෞරවනීය ස්වාමීන් වහන්සේ බොහෝ කාර්ය බහුලව තිබීදී අප විනයෙන් කාලය සකස් කරගෙන මේ ධම්සභා මණ්ඩපයේ වැඩම කර සිටිනවා. ඉතින් අද දවසේදී අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේකින් ඉතාම ගෞරවයෙන් පාද නමද ආයචනා කර සිටිනවා. අදත් අපට තථාගත ධර්මයේ පහදා දෙන ස්වාමීන් වහන්සේ අපි ඉන්න අනතුරුව කෙටියම් සාකච්ඡාවකට එළඹෙමු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස දීගා ජාගරතෝ රත්ති දීගං සන්තස්ස යෝජනං දීගෝ බාලානං සංසාරෝ සද්ධම්මං අවිදානතං ශ්‍රද්ධා බුද්ධි ධර්මකාමී කාරුණික පින්නතුනි වෙනදා වගේම අපි හැමදෙනාම එකතු වෙලා පටිසම්භිදා මග්ග ප්‍රකරණයේ ඥාන කතා කොටසේ සුතමේ ඥානය පිළිබඳව සාකච්ඡා කරමින් තමයි දිගින් දිගට යන්නේ පින්වතුනි. මේ කොටස අපි ඉතාම පැහැදිලිව මනවින් නිවැරදිව තේරුම් ගත්ත ධර්මයට තමයි පින්වතුනි අපට ධර්මානුධර්ම ප්‍රතිපදාවේ ගමන් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. යෝනිසෝ මානසිකාරය හිතුවා ගන්න පුළුවන්කම ලැබෙන්නේ මේ ධර්ම කොටාසයන් හොඳට ඉගෙනගෙන ග්‍රහණය කරගත්ත තරමට පිණිසයි. ඒ නිසා අපි මේ කතා කරන ධර්ම කරුණු ඉතාම වැදගත්. ඉතින් මේ සුතමේ ඥානය කතා කරගෙන යනකොට තේරෙනවා කොයි තරම්නම් අපි ධර්මය ඉගෙන ගත යුතුද මේ සංසාරයේ යන මේ දුක්ඛන්දරාවෙන් බේරෙන්න. ජාති ජරා මරණ දුකිනුත් ඒහා ආශ්‍රිත සියලු දුක් ගොඩෙන් ඒ වගේම ලෝභ දේශ මෝහ කියන ක්ලේශයන්ගෙන් දැවෙන දුකෙනුත් බේරෙන්න පින්වතුනි මේ ධර්ම කොටාසයන් ඉතා හොඳට තේරුම් ගත යුතුයි කියන එක මෙයින් හොඳට මනාව පැහැදිලි වෙනවා. ධර්මයේ ඉගෙන ගත්තේ නැත්නම් පින්වතුනි ඉහත සඳහන් කළ ධර්ම පාඨයට අනුව බාල වර්ගයේ ධම්මපදයේ පාඩයක් මම ඉදිරිපත් කළේ ඇවිදලා වෙහෙසෙච්ච කෙනාට දෙපා රුදාව ඇති වෙච්ච කෙනාට යොදුන දුරයි කියනවා. ඒ වගේම පින්වතුනි සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයන් නොදන්නා කෙනාට පින්වතුනි මේ සංසාරය දිගයි කියන එක සඳහන් කරනවා. ඒ දිග විතරක් නම් කමක් නැහැ, හරියම දුකයි පින්වත්නි. දිග වගේම හරිම දුකයි පින්වත. සංසාරයේ දිගයි. ඒ වගේම අසීමිත දුකක් මේ සද්ධර්මයේ දැනගත්තේ නැතිකමින් විඳින්න සිද්ධ වෙනවා පින්වත. ඒකට මම පුංචි කතන්දරයක් කියන්නම්. බුදුහාමුදුරන්ගේ කාලයේ ලිච්ඡවි රාජධානී පින්වතුනි සමූහ ආණ්ඩුවක් තිබුණේ. ඒ සමූහ ආණ්ඩුව තිබුණු මේ රාජ්‍ය පින්වතුනි රජවරු 1007ක් හිටියා. එක රජ කෙනෙක් ඉන්න ඒ පළාතේ ඒ රජුරුවන්ගේ නම අම්බසක්කර කියන රජුරු. මේ අම්බසක්කර කියන රජුරු ඒ රටේ ඒ පළාතේ කඩයක් තියෙනවා මිනිස්සෙකුට. කඩේ ඉස්සරහා මඩවලක් තියෙනවා. ඉතින් මේ මිනිස්සු ඒ එතනින් යනකොට මේ හොඳ පිරිසිදු යන මිනිස්සු බොහෝ අය ඇඳුම් එහෙම අපිරිසිදු කරගෙන තමයි යන්නේ. ඒ පාර පින්වතුනි එයා එක දවසක් මගදී හම්බෙනවා මේ හරකෙක් මැරිලා. මේ හරකගේ ඔළුව විතරක් ඒ කියන්නේ කුණු වෙලා සුදු පාට ඇට සැකිල්ල විතරයි. මේක ගෙනල්ලා අර මඩවලේ දානවා. ඒ ඔළුවේ අඩිය තියලා ඒගොල්ලට යන්න පුළුවන් වෙනවා. ඉතින් මේක කරපුවාම මේ කෙරුවා ඒ මිනිස්සයා. මේ මිනිස්සයා බොහෝම දැහැමි කෙනෙක්. එයා පින්වතුනේ හරියට දැහැමිව ජීවත් වෙන්නේ. නමුත් මෙයාගේ අක්කගේ පුතා ඒ කියන්නේ මාමා වෙන්නේ ළමයාට එයා හොරෙක්. හොරකම් කර කර රත්තරම් බඩු ආදී ගෙනත් යන්නේ මේ කඩේ. පාවා දන්නේ නැහැ. කෙසේ හෝ රාජ්‍ය මේ රාජපුරුෂයන්ට අහුවෙලා මෙයා අල්ලගෙන යනින් ගමන් අනික් බඩු කොහෙද තියෙන්නේ කියලා දැනගෙන මේ කඩේ බව දැනගෙන මෙයා අරගෙන අර මාමත් අරගෙන ගිහින් මාමගේ බෙල්ල කපලා දානවා, ඉසගසා දානවා. මේ ළමයා රොහනේ උල තියෙනවා. මාමා මරණයට පත් වෙලා උපදින්නේ ප්‍රාදේශීය දෙවි කෙනෙක් හැටියට. අර හරක් ඔළුව ගෙනල්ලා දැම්මා අර දාපු එකේ කුසලයට මිනිස්සුන්ට පහසුව හදලා දීමට. වාහනේ හොඳ හයිහත්ය ඇති දිව්‍ය හරකෙක් ලැබෙනවා. ඉතින් මෙයා අර හරකගේ පිටේ නැගලා යන්නේ. ඇඳුන්නේ නැහැ පින්වත. ඇඳුන්නේ නැති හේතුව තරුණ වයසේදී ළමා වයසේදී නාන්න ගිහින් යාළුවෙක්ගේ ඇඳුම් ටිකක් විහිළුවට හංගපු එකේ ප්‍රතිඵලයේ හැටියට ඇඳුම් නැතුව මෙයා ඉපදිලා. දෙවියෝ වුණාට ඇඳුන්නේ. ඉතින් මේ දෙවියෝ අර වාහනෙන් ඇවිල්ලා අර පුතා උල තියලා තියෙනවා. මෙතෙන්ද ඇවිල්ලා කියනවා පුතේ මැරෙන්නේ නැතුව ජීවත් වෙන්න. මැරෙන්නේ නැතුව ජීවත් වෙන්න. අපායි දුකේක බලනට බොහෝ සැපයි, බොහෝ සැපයි මේ ජීවිතේ. ඔය උලේ ඉන්නේ එක බොහෝ සැපයි. ඉතින් නිතරම මේක කියනවා හැමදාම ඇවිල්ලා හෙමින් හෙමින් මැරෙන්නේ. රජුරෝ රාත්‍රී වෙස්වලාගෙන යනවා. මිනිස්සු මං ගැන මොනවද කියලා කියන්නේ, මගේ පාලනය හොඳද කියලා බලන්න. මේ යන අතරේ අර සොහොන්කොත ළඟින් යනකොට මේ කට හඳ ඇහෙනවා. ඒ ගමන අහනවා මේ රජුරෝ ඔබ කවුද කියලා. ඒ පාර මේ දෙවියෝ කියනවා මම. එන්න සැලසෙන්න කියනකොට බෑ, එන්න බෑ, මං ඇඳුන් නැතුව ඉන්නේ. කමක් නෑ එන්න කියලා කියනවා. ලාවට පස්සේ මොකද මේ මැරෙන්නේ නැතුව ඉන්න කියන්නේ? ඒ ගමන කියනවා රජ්ජුරුව පැත්තකට අඬ ගහගෙන කියනවා අරයට ඇහෙන්නේ නැතුව. මෙයා තව ටිකකින් තව පොඩ්ඩයි තියෙන්නේ මැරිලා ගිහිල්ලා නිරේ උපදින්න. මේ නිරේ දුක කොයි තරම්ද කියනවා නම් ඒ නිරේ දුක එක්ක බලනකොට මෙයා මේ උලේ ඉන්නේ දිව්‍ය ලෝක සැපයි මේ විඳින්නේ උල උඩ ඉඳගෙන. උල උඩ ඉඳගෙන දිව්‍ය ලෝක සැප විඳිනවා. එතකොට මේකෙන් තේරුම් ගන්න තියෙන පින්නතුනි බලන්න අර උලක් උඩ ඉඳගෙන දැන් අපේ උලකින් ඇන්නොත් එහෙම ඉස් මුදුනට හෝ ඉතිපස්සෙන් උලක් උඩට ඇරියොත් එහෙම නිකන් කොයි තරම් දුකක්ද කියලා තේරෙනවනේ මේ පින්වතුනි. ඒ වුණාට දැන් අරයා කියනවා පින්වතුනි මේ උල උඩ ඉන්නේ දිව්‍ය ලෝක සැපේ. එහෙනම් අපි මේ මනුස්ස ජීවිතයක් ලැබලා කන්න බොන්න නැතිකම රැකී රස්සා නැතිකම ඒ අඩුපාඩුකම් තිබීම ඒවා දුකක් හැටියට නෙමෙයි ගන්න තියෙන අපහසුකම් හැටියට හැබැයි දුක තමයි ආන් අර ඉරේ ආදී තැන්වල තියෙන්නේ. එහෙම ගිහිල්ලා පින්වතුනි මහා අසීමිත දුකක් විඳින්න. එවැනි එබඳු දුකක් විඳින්න හේතු කාරණය කුමක්ද පින්වතුනි? මෙන්න මේ සද්ධර්මය නොදන්නාකමයි පින්වතුනි ඒකට හේතුව. සද්ධර්මයේ දියුණු නොකිරීමමයි ඒකට හේතුව. අපේ හිත සද්ධර්මයට පුහුණු නොකිරීමමයි හේතුව පින්වතුනි. වෙන මොකක්වත් නෙවෙයි. බුදු කෙනෙක් බොහෝම කලාතුරකින් අපට පහළ වෙන්නේ. ඒ උතුමා පහළ වෙලා අපට උගන්වපු දේ තාම පිරිහෙන්නේ නැතුව තියෙනවා. තාම පිරිහෙන්නේ නැතුව තියෙන අපට දේශියෙන් ඉගෙන ගන්න පුළුවන් ඒ ධර්ම කාණ්ඩ හැම එකක්ම තියෙනවා පින්වතුනි. සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය. අපි එහෙමනම් අර දිව්‍ය ලෝක සැප කියන උලේ ඉන්නේ කත් පින්වතුනි. අපි එහෙනම් මොන සැපකද ඉන්නේ? බ්‍රහ්ම ලෝක සැපක වගේ අපි ඉන්නේ පින්වතුනි. එහෙමනම් අපි මේ සැප තුල ඉඳගෙන මොනම දුකක්වත් දැනට තියෙන අපහසුකම් ගැන මෙනෙහි කරන්න නැතුව හිතන්න නැතුව කතා කරන්න නැතුව අපි දියුණු කළ යුත්තේ මෙන්න මේ සද්ධර්මයමයි පින්වතුනි. ඉතින් මේ සුතමේ ඥානය අපි කොටස් ගොඩාක් කතා කළා. දැන් අද කතා කරන්න තියෙන 31 වෙනි පිටුවේ පින්වතුනි මැද හරියේ විතර ඉඳලා කතා කරන්න තියෙනවා. මේ සුතමේ ඥානය පිළිබඳව ඉතිසෙක්කෙන පිටුවේ මැද හරියේ පළමුවෙන්ම තියෙන අපින් අතන ඉන්ද්‍රියංගේ අධිපති අර්ථය දැනගත යුතුයි කියන. ඉන්ද්‍රියංගේ අධිපති අර්ථය කියලා කියන්නේ ඉන්ද්‍රියං කියලා කියන්නේ මෙතනදී හඳුන්වන්නේ පින්වතුන් මේ අපට දැනට පේන්න තියෙන ශරීරයේ පිහිටලා තියෙන ඉන්ද්‍රියන් ටික නෙමෙයි මේ කියන්නේ. සිතේ පිහිටන්න ඕන ඉන්ද්‍රියන් පහක් ගැන කියන්නේ. ඒ තමයි ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රියන් පහ. මේවා පින්වතුනි පිහිටන්න ඕනලු අධිපති අර්ථයෙන් පිහිටන්න ඕන. අධිපති අර්ථයෙන් පිහිටන්න ඕන කියන එකේ තේරුම පින්වතුනි කිසිම විදිහකට අධර්මයට හිත තල්ලු වෙන්නේ නැති, අධර්මය මෙනෙහි නොකරන, ඒ කියන්නේ ලෝභ, දේශ, මෝහ ආදී අකුසල ධර්මයන් මෙනෙහි නොකරන නොවන තැනට ඉන්ද්‍රියන් හරහා අපට ඇතිවෙන්නා වූ හිත් වලින් හිත් සකස් වෙන්නා වූ හිත් පින්වත්තුනි කුසලයටම සකස් කරගන්නවා මිස අකුසලයට සකස් කරගන්නේ නැතුව ආරක්ෂා කරගන්න අධිපති අර්ථයෙන් තිබිය යුතුයි පින්වත්තුනි. අධිපති භාවයෙන් තිබිය යුතු. ඒ විතරක් නෙමේ පාරමී පුරන්න, ඒ විතරක් නෙමේ පින්වතුනි සද්ධර්මය නිතර ශ්‍රවණය කරන්න, බෝධිපාක්ෂික ධර්මම බලවත්සේ දියුණු කරන්න, සතර සතිපට්ඨාන ආදී දියුණු කරන්න අධිපති අර්ථයෙන් මේවා තිබිය යුතුයි පින්වතුනි. මොම කියන්නේ මේ ජීවිතේ පමණක් නෙමෙයි පුහුණු කරන්න ඕන ඊළඟ භවයේ අපට කිසිම තැනක පින්වතුනි විශ්වාසයක් තියන්න බෑ මේ හිත එක්ක. මම ඊළඟ ආත්මේ හොඳ කල්යාණ මිත්‍රයෙක් ළඟමයි ඉපදෙන්නේ කියලා කියන්න බෑ පින්වතුනි. හොඳ කල්යාණ මිත්‍රයෙක් ළඟ ඉපදිනවා කියන්න බෑ. එහෙම හමු නොවුනොත් එතනදි පවා අපි නොමග යන්නතු බේරෙන ක්‍රමවේදය තමයි පින්වතුනි මේ ඉන්ද්‍රියන් හැටියට මේ ශ්‍රද්ධාව දියුණු වෙලා තිබුණොත් පාප ආශ්‍රය නිසා අපි නොමග යන්නේ. ඒ වගේම පින්වතුනි ශ්‍රද්ධාව තියෙනවා නම් වීරිය දියුණු වෙනවා, සතිය දියුණු වෙනවා, ප්‍රඥාව දියුණු වෙනවා, සමාධිය දියුණු වෙනවා පින්වතුනි. ඒ නිසා මේවා ඒ තරම් දැඩිසේ දියුණු කරගත යුතුයි. සාමාන්‍ය ජීවිතයේ මල් පහන් පූජා කිරීම, දන් දීම ආදිය සිද්ධ වෙන්නේ ශ්‍රද්ධාදී ඒ ධර්මයන් දියුණු වීමෙන්. ඒක සාමාන්‍ය කාටත් දියුණු වෙනවා පින්වතුනි. මෙතනදි හඳුන්වන්නේ පින්වතුනි නිවනට හේතු වෙන අධිපති භාවය දියුණු කරගන්න ඕනේ. සාමාන්‍ය ජීවිතයේදී අර පින්කම කරනකම් අපිට තියෙන පින්කමෙන් පස්සේ ආයෙත් සාමාන්‍ය කෙලෙස් බරිත ජීවිත තමයි ගත කරන්නේ. එතනදී අපි අඛණ්ඩව අපේ සිත භාවනාවක පුහුණු කරන්න පෙර වෙනවා. විනාඩි කීපයක් ඉන්නකොට අපි ක්ලේශයන්ට අහු වෙලා නැගිටලා ඒක එපා වෙනවා, අත්හැරලා දාලා නිකන් ඉන්නවා පින්වතුනි. විනාඩි කීපයක් පැයක් දෙකක් අහනකොට ධර්මය එපා වෙලා අපි අහක දාලා පැත්තකට දාලා අපි වෙනත් දෙයකට යොමු වෙනවා පින්වතුනි. ඒ යොමු වෙන්නේ අධිපති භාවයේ නැති නිසා පින්වතුනි. ඒ වගේම ඉන්ද්‍රියන් මතික තමා බලයන් හැටියටත් දියුණු කරන්න කියනවා පින්වතුනි. කම්පණය කරන්න බෑ කිසිම විදිහකින් පින්වතුනි. බලයන් හැටියට දියුණු කරපහම මොනවද? කාම ඡන්දයෙන් අපේ හිත බලවත් කම්පණය කරන්න බෑ. අකම්පිය බවට පත් වෙනවා. ව්‍යාපාදයෙන් අපේ හිත කම්පණය කරන්න බෑ. ඊන මිද්දෙන් අපේ හිත කම්පණය කරන්න බෑ. උද්දච්ච කුක්කුච්චයෙන් කම්පණය කරන්න බෑ. සැකයෙන් කම්පණය කරන්න බෑ පින්වතුනි. එහෙම කම්පණය කරන්න බැරි තරට බලයන් හැටියට අපේ හිතේ දියුණු වෙන්න ඕන කියන මේ ඉන්ද්‍රිය. ඒ වගේම බෝධි අංගයන්ගේ නිර්යාණාර්ථය දැනගන්න ඕන කියලා. නිර්යාණාර්ථය කියලා කියන්නේ සංසාරයෙන් එතර වීමේ බෝධි අංග දියුණු වෙන්න ඕන පින්වතුනි. ඒ කියන්නේ සප්ත බොජ්ජංග ධර්ම ආදිය 33 බෝධිපාක්ෂික ධර්මම පින්වතුනි මේවා දියුණු කර ගැනීම, ඒවා දියුණු වෙනකොට තමයි ඊතර වීමට පුළුවන්කම ලැබෙන්නේ. ඊතර වෙන්න මෙන්න මේ කොට්ටාස අපේ දියුණු වෙන්න ඕනේ පින්වතුනි. දියුණු වෙන්න ඕනේ, දිනිය දියුණු වෙන්න ඕනේ. නිරේගාමි සත්‍යෝ දුක් විඳින්නේ, ත්‍රිසංගත සත්‍යෝ දුක් විඳින්නේ, പ്രേත ලෝකේ සත්‍යෝ දුක් විඳින්නේ, යක්ෂ ලෝකයේ සත්‍යෝ දුක් විඳින්නේ වෙන කාරණයක් නිසා නොවේ. මෙන්න මේ බෝධි අංගයන්ගේ දියුණු වීම අඩුකම නිසාමයි පින්නත. ඊළඟට මාර්ගයන්ගේ ඒකත්වාර්ථය දැනගන්න ඕනේ. කාර්යස්ථානික මාර්ගයේ පින්වතුනේ සම්මා දිට්ඨිය ළඟින්ම තමයි ඊළඟට පියවරින් පියවර ඒ සම්මා දිට්ඨිය තමයි හේතුවක් බවට පත් වෙන්නේ පින්වතුනි. සම්මා සංකප්ප බවට පත් වෙන්නේ, සකස් වෙන්නේ. සම්මා සංකප්ප සකස් වුණොත් තමයි පින්වතුනි සම්මා වාචා සකස් වෙන්නේ. සම්මා වාචා සකස් වුණොත් තමයි සම්මා කම්මන්ත වලට යන්නේ පින්වතුනි. ওই විදිහට පියවරින් පියවර පින්වතුනි ඉතාම නිවැරදිව ගමනක් යන්නේ ඉහළ කාරණීය හේතු වෙනවා මේ දිගටෝම පින්වතුනි නිවන දක්වාම. එනිසා මාර්ගයාගේ හේතත්වාර්ථය දැනගන්න ඕනේ. ඊළඟට සතිපට්ඨානයන්ගේ අරමුණෙහි එළඹ සිටීම, ඒ කියන්නේ උපස්ථානාර්ථය දැනගන්න ඕන පින්වතුනි. ඒ කියන්නේ අරමුණ හැමතිස්සෙම පින්වතුනි සතිපට්ඨානයේදී අපිට කිසිම අරමුණක් බැහැර වෙන්න ඉඩ දෙන්නේ නැතුව පින්වතුනි අරමුණ මෙනෙහි කරන්න පුළුවන් වෙන්න ඕනේ. මෙනෙහි නොකරොත් පින්වතුනි අරමුණ හරහා ලෝභ දේශ මෝහ කියන ඒවා ජය ගන්නවා. අපි දන්නේම නැහැ අපේ හිත අර අරමුණකට එල්ලිලා අරමුණට රැවටිලා මතු පිටින් ඒ අරමුණ ඇත්තයි නිත්‍යයි සත්‍යයි පවතිනවා කියලා ඒක අර ඒක පසුපස දුවන්න පටන් ගන්නවා කියන්නේ. ඒ පසුපස දුවන්නේ අර සතිපට්ඨානයගේ ඒ නියම තත්ත්වය අපි තේරුම් අරගෙන නැති නිසා. ඊළඟ සම්‍යක් ප්‍රධානයන්ගේ ප්‍රධානාර්ථය දැනගන්න ඕන පින්වතුනි. ඒ ප්‍රධානාර්ථය කියලා කියන්න පින්වතුනි සතර සම්‍යක් ප්‍රධාන ධර්මය ඔය කියන්නේ උපන්න කුසල් යටපත් කිරීම නූපන්න කුසල් මතුවෙන්න දෙන්නේ නැහැ. දැන් මෙතන ඉඳලා අපි කිසිම විදිහකින් අකුසලයක් කළේ නැත්නම් ඉදිරියේ නිවන් දකිනතුරු නූපන් අකුසල් මතුවෙන්නේ නැහැ පින්වතුනි. ඒ කියන්නේ සංස්කාරයක් බිහි වෙන්නේ නැහැ. අපට තියනවා නම් උපන් අකුසල් ඒවා පින්වතුනි යටපත් වෙනවා විනාශ වෙනවා නැතු වෙනවා පින්වතුනි. ඒකට ඔන්න ওই විදිහට පින්වතුනි ඊළඟට උපන් කුසල් දියුණු වෙනවා නූපන් කුසලු දියුණු වෙන තැනට එනවා පින්වතුනි. ඒක ඒ විදිහටම තේරුම් අරගන්න ඕනේ. එතකොට අපට පුළුවන්කම ලැබෙනවා අපේ ජීවිතේ එන්න තියනවා නම් කර්ම ඒ කර්ම ටික විනාශ කරලා දාන්න පින්වතුනි. මෙලව ඒ කර්මයේ විපාක නොදුන්නොත් අපට ආයේක පින්වතුනි හමු වෙන්නේ නැහැ. ඊට ධම්ම වශයෙන් අපට ඒක විපාක නොදුන්නොත් ඒක ආය අපිට හමු වෙන්නේ නැහැ පින්වතුනි. එතකොට ඒක අපිට එහෙම වළක්ව ගන්න පුළුවන් ඒක බොල් එකක් බවට පත් කර ගන්න පුළුවන් නැති කර ගන්න පුළුවන්කම ලැබෙනවා. අපි ධර්ම මාර්ගයේ වඩ වඩා නියලුච්ච ධර්මත මේ සතර සම්‍යක් ප්‍රධාන වීර්ය ධර්මයන් එක්ක ඊළඟට ඍද්ධිපාදයන්ගේ සතර ඍද්ධිපාදයන්ගේ සමුර්ධාර්ථය දැනගන්න ඕන දියුණුව දැනගන්න ඕන. ඡන්ද ඍද්ධිපාදේ විරී ඍද්ධිපාදේ චිත්ත ඍද්ධිපාදේ වීමංසේ ඍද්ධිපාදේ අංගයේ සතියේ හතර පිළිබඳව කීවා. ඒවා දියුණු කරගන්න මහන්සියෙන් ඕන පින්වතුනි. ඒ වගේම සත්‍යංගේ තථාර්ථය දැනගන්න ඕනේ. ඒ කියන්නේ පින්වතුනි මේ සත්‍ය සත්‍යංගේ කියලා කියාවොත් මොකද කියන්නේ පින්වතුනි? දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය මේ වාගේ සත්‍ය භාවය අපි දැනගන්න ඕන පින්වතුනි. සත්‍යතාවය හොඳට තේරුම් අරගන්න ඕනේ. සතර ආර්ය මාර්ගයන්ගේ ඒ කියන්නේ පින්වතුනි සෝවාන් මාර්ග, සකෘදාගාමී මාර්ග, අනාගාමී මාර්ග, අරිහත් මාර්ග මේවා පින්වතුනි අපි හොඳට දැනගන්න ඕනේ. ඒවා දැනගන්නකොට තමයි පින්වතුනි මේ ක්ලේශ වලින් ප්‍රති ප්‍රශබ්ද්‍යාර්ථය කියලා කියන්නේ පින්වතුනි කෙලෙස් වලින් හිත නිදහස් වෙන බව මේ වගේන් තමයි වෙන්නේ කියලා තේරුම් අරගන්න. ඊළඟ ඵලයන්ගේ සාක්ෂාත්ත්‍යාර්ථය දැනගන්න ඕනේ. මේවා ඵල බවට පත් වෙනකොට තමයි පින්වතුනි ගෝවාන් ඵලසෝ සකුර්දාගාමී ඵල අනාගාමී ඵල අරහත් ඵල බවට ඒවා පිළිබඳ අපි වෙන වෙනම අඳුරා ගන්න ඕනේ. ඔය විදිහට පින්වතුනි අපි දැනගන්න ඕන දියුණු කරගන්න ඕන මේවා හොඳට අඳුරා ගන්න ඕනේ. ඊළඟට කියනවා විතර්කයාගේ අබිනිරෝපණාර්ථය දැනගන්න ඕන කියනවා. මේ වචන ලොකුවට තිබුණාට පින්වතුනි සිත අරමුණට නැංවීම පිළිබඳව හොඳට තේරුම් අරගන්න ඕන. විචාරයාගේ අනුමජ්ජ නාර්ථය දැනගන්න ඕන කියලා කියන අනුමජ්ජාර්ථය කියලා කියන්නේ පින්වතුනි තීක්ෂණ නුවණින් මේ අරමුණ පිළිබඳ දැනගන්න ඕන නැත්නම් අරමුණ පිරිමැදීම ඒ අරමුණ නැවත නැවත පිරිමදින ක්‍රම ඒ පිරිමදින්න මදින්න 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 තමයි පින්වතුනි ඒකටම හිත ගමන් කරගන්න පටන් ගන්න පින්වතුනි. උඩ මේවා තේරුම් අරගන්න ඕන. ප්‍රීතියෙන් විසරණාර්ථය දැනගන්න ඕන. පැතිරීම ප්‍රීතිය ඇඟ පුරා පැතිරීම තුළ පින්වතුනි දැනෙනවා සුවයක් දැනෙනවා. ওই භාවනා කරනකොට පුජ්‍යලයන්ට සුවයක් දැනෙනවා කියලා කියන්නේ ඒක තමයි පිළි. ඒ අර මුළු ඇඟ පුරාම යනවා. ඊළඟට පින්වතුනි සුඛයාගෙන් අභි සනන්දන ඒ කියන්නේ පින්වතුනි ඒකේ මේ සුඛය කියන එක මුළු ඇඟ පුරාම තෙත් භාවයට පත් වෙනවා කියන එකයි කියන්නේ. ඔය විදිහට පත් වෙන්න ඕන. ඒ වගේම පින්වතුනි චිත්තයාගේ සමාධි වශයෙන් ඒකාග්‍රාර්ථය දැනගන්න ඕන. ඒකාග්‍රාර්ථය දැනගන්න ඕන. ඒ කියන්නේ මේ හිත දැන් මේ සමාධියටයි පත් වෙලා තියෙන්නේ කියලා දැනගන්න පුළුවන්. ඒ එහෙම දැනගන්න ඕන. ඔය විදිහට පින්වතුනි ඒ කාණ්ඩ ඊළඟට කියනවා ආවර්ජිනාර්ථය දැනගන්න ඕන කියලා කියනවා. ආවර්ජනාර්ථය ආවර්ජනය කරන්න ආවර්ජනය කරන්න ඕන පින්වතුනි. ඊළඟට විජානාන අර්ථය දැනගන්න ඕන. ඒ කියන්නේ විශේෂයෙන් ඥානාර්ථය කියලා කියන්නේ විශේෂයෙන් අවබෝධ කරගන්න ඕන පින්වතුනි. ඊළඟට ප්‍රඥාවගේ ප්‍රජානානාර්ථය දැනගන්න ඕන. ඒ කියන්නේ නුවණින් ප්‍රඥාවෙන් මෙනෙහි කිරීම දැන් පින්වතුනි අවබෝධ කරගන්නවා. අර විජානාර්ථය කියන්නේ අවබෝධ කරගන්නවා. නමුත් තමා තුළින් ප්‍රත්‍යක්ෂ වශයෙන් දැන් අරකට කියන අනුමාන ඥානය කියලා. ඒක උපමාවකට කියනවා ගින්නක් පින්වතුනි ඇහැට පේන්න තියෙනවා. ඈත ටිකක් ඈත මේ දුමක් යනවා පේනවා. ඒක අපි අනුමාර්ථයෙන් අනුමාන වශයෙන් කියන ගින්නක් තමයි කියලා. නමුත් ඒ ගින්නමද කියලා අපි ප්‍රත්‍යක්ෂ කරගෙන නෙමෙයි. අර ළඟ තියෙන ගින්න ඇහැටම දකිනවා වාගේ ප්‍රජානාර්ථය දැනගන්න ඕන කියන එක කියනවා. සංඥාවන්ගේ සංජානාර්ථය දැනගන්න ඕන කියලා කියන පින්වත. හැඳින ගැනීම. හැඳින ගැනීම තියෙන්න ඕන. සමාධි වූගේ ඒකාලම්බනාර්ථය, ඒ කියන්නේ ඒකාග්‍රතාවයේ ඉහලින් සඳහන් කරපු එකමයි. අසහාය වූ උදයාර්ථය දැනගන්න ඕන කියලා කියන පින්වත. ඊළඟට පින්වතුනි අභිඥා ඥාන පරිඥා ඒක දියුණු දැනගන්න ඕන කියලා කියනවා. මේ ඥාන පරිඥා කියලා කියන්නේ නාම රූපයන් පිළිබඳව මනසේ දැනගැනීම තියෙන්න ඕන කියලා කියනවා. ඊළඟට සඳහන් කරනවා පින්වතුනි අනිත්‍ය ආදී වශයෙන් අඳුනා ගන්න ඕන කියලා ඊළඟට කියනවා. ඒකට කියනවා පින්වතුනි අනිත්‍ය ආදී තීරණාර්ථය ගත යුතුයි කියලා කියනවා. ප්‍රහාණ පරිඥා වගේ ප්‍රතිපක්ෂද්දී පරිත්‍යාගාර්ථය ගත යුතුයි. ඒ කියන්නේ ප්‍රහාණය කරනවා කියලා කියන්නේ පින්වතුනි යමක් තේරුම් ගන්නකොට අත්හැරෙනවා. ඒක තමයි මේ කියන්නේ. යමක් තේරුම් ගන්නකොට අපට යමක් පිළිබඳව ආසාවක් හිතට ඇති වෙන්න පුළුවන්. ආහාරයක් පිළිබඳව අපිට ආහාර ගන්නකොට ආහාර පිළිබඳව අපට අසීමිත ආසාවල් සිත් තුළ පහළ වෙනවා. අපි බුදුහාමුදුරුවෝ එතනදී උගන්වනවා ආහාරයේ පටික්කුලතාවය මෙනෙහි කරන්න මේ ආසාව ඇති වෙනකොට. ඒ කියන්නේ කෑම කනකොට පින්වත්නි කෑම මේ පේන එක දිවේ කටට ගියාපුවාම කටේ හපලා හපව ගත්තාම තියෙන තත්ත්වය, උගුර මැදට ගියාපුවාම තියෙන තත්ත්වය, බඩට ගියාපුවාම තත්ත්වය, බුකු බඩවැල් වලට ගියාපුවාම තත්ත්වය, එතරම් පහලට ගිහින් ඉවත් වෙනකොට තියෙන தත්ත්වය අපි මෙනෙහි කරොත් එහෙම ඒ කියන්නේ නුවණින් අඳුනා ගත්තොත් පින්වතුනි අවබෝධ කරගත්තොත් කුමක්ද වෙන්නේ පින්වතුනි? ආන් එතකොට පින්වතුනි මේ පරිත්‍යාගාර්ථේ මේක හොඳටම සිද්ධ වෙනවා. ඒ කියන්නේ නිකාම අත්හැරෙනවා පින්වතුනි. ඊළඟට භාවනාවේ ඒක රසාර්ථය දත යුතුයි. දැන් මේ භාවනා කරන්න නිවන කියන රසය කරාම තමයි අපේ හිත ගමන් කරන්න පින්වතුන සැබෑ විදියට භාවනා කරන. නිවන කියන්නේ පින්වතුන එකම රසයක්. අපිට නොයෙක් රසවල් ජීවිතේ දහමු වෙනවා. කාම වශයෙන් ලැබෙන නොයෙක් රසවල් තියෙනවා. ඒ වගේම රූප වශයෙන් ලැබෙන රසවල් තියෙනවා. ශබ්ද වශයෙන් ලැබෙන රසවල් තියෙනවා. මේ සියල්ල අපිට රසවල් රස වේදනාවල්. හැබැයි මේ සියලු රසයන් පින්වතුන යම් වෙලාවක යම් මොහොතක අපට එපායි. හැබැයි මේ නිවන් රසය කියන එක කවදාවත් කොතනකවත් එපා වෙන්නේ නැහැ කියන එකයි සඳහන් කරන්න පින්වතුනි. නිවන් රසය කොතනකවත් ජීවිතේ සමන්ට එපා වෙන්නේ නැහැ. ඒ රසය හැමදාම එකම රසයක් හැටියටයි ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට සාක්ෂාත් ක්‍රියාවන්ගේ ස්පර්ශන විඥානනේ වින්දනාර්ථය දැනගන්න ඕන කියලා කියනවා. ඒ කියන්නේ වින්දනය කරනවා පින්වතුනි. ඒ කියන්නේ මේ ක්ලේශ ධර්මයන් ඉවත් වෙන්න මිදෙන්න මිදෙන්න තමන්ට පුදුමාකාර සුවයක් දැනෙනවා. මනසට ගැටලු හැටියට දැනෙන්නේ, වෙහෙසවල් හැටියට දැනෙන්නේ. අපට ජීවිතේ නොඑක් සංස්කාරයන් එක්ක සහසම්බන්ධ වෙලා අපට හැමතිස්සෙම වෙහෙසකර තත්වයක් නින්දට යනකම් තියෙන පිංගුත්. නමුත් මේ භාවනා වැඩපිළිවෙලෙන් පිංගුතුනි මේ සංස්කාරයන් එක්ක තියෙන බැඳීම් ඉවත් වෙලා යනවා. එතකොට අපට සංස්කාරයන්ගෙන් මිදිච්ච සුවය දැනෙන්නේ පිංගුතුනි, නිර්ආමිෂ ප්‍රීතිය හැටියට හඳුන්වනවා. ඒවා දැනෙනවා පිංගුතුනි. ඒ දැනෙන ගතිය ඇති වෙනවා. ස්කන්ධයන්ගේ ස්කන්ධනාර්ථය දැනගන්න ඕන කියලා කියනවා. ස්කන්ධයන් පිළිබඳව අවබෝධයක් හදාගන්න ඕන පින්වත්නි. පංචස්කන්ධය, රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය. ධාතුන්ගේ ශුන්‍යතාදී අර්ථය දැනගන්න ඕන කියලා කියනවා. මේ ස්කන්ධයන් පින්වත්නි සියල්ල බොරුවක් බවට පත් වෙනවා පින්වත්නි. ඒක රාශී වෙච්ච එක ධාතු කියන තැනට යනකොට ශුන්‍ය ස්වභාවයක් තමයි ලෝකයේ දකින්න තියෙන්නේ. ඒ ධාතු ස්වභාවයන් ඇත්ත නෙමෙයි, පේන දේකුත් නෙමෙයි, අතට අහුවෙන දේකුත් නෙමෙයි පින්වතුනි. ඒක මූල ස්වභාවයට යනකොට මොකක්වත් නැහැ එතන පින්වතුනි. ඒ ධාතුන්ගේ පැවැත්ම දිහා බැලුවොත් අෂ්ටාරස ධාතුන් කියන එක මේ පින්වතුන් අහලා තියෙනවා. එතන අෂ්ටාරස ධාතු වල රූප ධාතු වල බැලුවොත් එහෙම ආවිස පින්වතුනි චිත්තක්ෂණ 17යි, නාම ධාතු වල ආවිස බලාපුවහම එක චිත්තක්ෂණයයි පින්වතුනි. ශුන්‍යයි එතන. ඒවා ඒ ධාතුන් හැටියට එහෙම දකින්න පුළුවන් නම් ශුන්‍ය ස්වභාවයක් කියන එක අවබෝධ වුණොත් පින්වතුනි ආන් එතනදී අපේ සිත පුදුමාකාර විදිහට සැහැල්ලුවටපත් වෙනවා. ආයතනයන්ගේ ආයතන ආර්ථය දත යුතුයි කියලා කියන අපින්වත. ඒ කියන්නේ මේ ඇස කන නාසය දිව ශරීරය ආදී ආයතන අපින්වත. ඊළඟට සංකත ධර්මයන්ගේ ප්‍රත්‍ය සම වායෙන් කරන ලද, ඒ කියන්නේ මේ සංකතාර්ථය දැනගන්න ඕන කියලා කියන. ඒ කියන්නේ ප්‍රත්‍යංගෙන් තමයි මේ ආයතනයන් මේ ධර්මයන් සකස් වුනේ ප්‍රත්‍යං හරහා කියන එක. තේ හේතු ප්‍රත්‍යං කියන එක අපි සඳහන් කරන්න පින්වතුනි. ඒ කියන්නේ මෙන්න මේ හේතුන් මූලික වෙලා සකස් වෙච්ච මේ ස්කන්ධයක් මිස මේ මොකක්වත් නැහැ. මේ පංචස්කන්ධයේම හේතුන්ගේ එක රාශියක් විතරයි. ඒ ප්‍රත්‍යංගේ එකතුවක් පමණයි දකින්න තියෙන්නේ කියන එක අඳුර ගන්න ඕන කියලා. ඊළඟට අසංකත ධාතුන්ගේ අසංකත ෘතය දැනගන්න ඕන. සංකත එහෙනම් නොවන අසංකත ධාතුව කියන්නේ නිවන පිළි. නිවනේ ස්වභාවය අපි තේරුම් අරගන්න ඕන පින්වතුනි. ඊළඟට සඳහන් කරනවා පින්වතුනි චිත්තයාගේ ආරම්භන ඒ අඳුර ගන්න ඕන. චිත්තාර්ථය දැනගන්න ඕන කියලා කියනවා පින්වතුනි. අරමුණු ගැනීම පිළිබඳව දැනගන්න ඕන. චිත්තයාගේ අනන්තරා භාවාර්ථය දැනගන්න ඕන. අනන්තර භාවාර්ථය දැනගන්න ඕන කියලා කියන පින්වතුනි මේ අපි සංසාරේ අතරක් නැතුව දිගට දිගට මේ චිත්තය තමයි දිගින් දිගට ගමන් කරන්නේ. අනන්තරාර්ථයක අනන්තර භාවාර්ථය කියලා කියන්නේ පින්වතුනි පොතනකවත් අතරක් නැහැ කියන එකයි මෙතන. අනන්තර භාවාර්ථය කියන්නේ ඒකයි පින්වතුනි. අතරක් නැහැ. සිතේ අතරක් නැහැ. අතරක් නැතුව එකම විදිහට මේ සංසාරේ ගමන් කරනවා. රූපස්කන්ධය මාරු කිරීම පමණයි සිද්ධ වෙන්නේ පින්වතුනි. ඒක තමයි සිද්ධ වෙන්නේ. ඒ භවයෙන් භවයට ගමන් කරන ඒ ස්වභාවය පිළිබඳ අඳුරා ගන්න ඕන කියලා කියන එකයි මේ කියන්නේ. ඊළඟට මේ ගෝත්‍ර භූ මාර්ගය දැනගන්න ඕන. චිත්තයාගේ නිමිත්තානිමිත්තා ප්‍රවෘත්තියෙන් ඒක පිළිබඳව දැනගන්න කියලා කියනවා. ඒ කියන්නේ පින්වතුනි නිමිත්ත හා අනිමිත්ත කියන ඒ දෙක අපිට නිමිති හැටියටනේ ආයතන වලට හැමතිස්සෙම අරමුණු සකස් වෙන්නේ නිමිති හැටියට අරගෙනනේ. ඒවා අනිමිති ස්වභාවයෙන් තියෙන හැටි දකින්න පුරුදු වෙන්න ඕන පිට. ඒ වගේම චිත්තයාගේ නීවරණ අර්ථෙහි නිර්වාණ අර්ථය දත යුතුයි කියන එක කියනවා පින්වතුනි. චිත්තයාගේ ඒ කියන්නේ නිවීම අඳුර ගන්න ඕන. චිත්තයාගේ හේතත්වාර්ථය දත යුතුයි කියලා කියනවා. මේ චිත්තය හේතු වෙන ආකාරය දිගින් දිගට ගලාගෙන යන ඒක සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක ආයෙත් ඒකමයි කියන්නේ ඒක තමයි. චිත්තයාගේ ප්‍රත්‍යාර්ථය දත යුතුයි කියලා කියන අපින්වත. චිත්තයාගේ ප්‍රත්‍යාර්ථය දැනගන්න ඕන කියන එකේ තේරුම පින්වතුනි ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේ පින්වතුනි නැවත නැවත එකින් එකට සම්බන්ධ වෙන හැටි තමයි මේ දැනගන්න ඕන කියලා මෙතනදි කියන්නේ. මේ හිත නිසා තමයි ඊළඟ හිත සකස් වෙන්නේ පින්වතුනි. විඥානයේ නොකඩවා ගලාගෙන යන ආකාරය. චිත්තයාගේ චක්ෂුරාදී වස්තුන්ට වස්තු භාවාර්ථය දැනගන්න ඕන කියලා කියනවා. ඒ කියන්නේ මේ හිත චක්ෂුරාදී ඉන්ද්‍රියන් වලට, ඒ කියන්නේ ඇස කන නාසය දිව ශරීරය කියන ඒවාට, ආ මනස කියන එකට මේ හිත සම්බන්ධ වෙන්නේ කොහොමද? මේ වස්තුන් එකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක මේක හොඳට අරන් ගන්න ඕන කියලා. ඊළඟට චිත්තයාගේ කාමාවචරාදී භූමියාර්ථය දැනගන්න ඕන. මේ චිත්තය කාමාවචරාදී භූමෙන් සකස් කරගන්නේ කොහොමද කියලා දැනගන්න ඕන කියන එකයි කියන්නේ. ඒ කියන්නේ මනුස්ස ලෝක, දිව්‍ය ලෝක, සතර අපාය කියන්නේ කාමාවචර ඒවානේ. ඒවා මේ හිත කොහොමද සකස් කරගන්නේ? මේ සකස් කරගන්නා වූ ක්‍රමය කොහොමද මේ හිතෙන් සකස් කරන්නේ? ඒ හිතෙන් සකස් කිරීමනේ කරන්නේ පින්වතුනි මේ භූමි. ඒ කාමාවචර භූමිය තමයි හිතෙන් හදාගන්නේ. රූපව ඒ කියන්නේ දිව්‍ය ලෝක භූමිය හිතෙන් හදාගන්නේ. සංකත වශයෙන් සංකතයන් එකතු කිරීම මත තමයි ප්‍රතිසන්දි කර්මහා ප්‍රවෘත්ති කර්ම බිහි කරන්නේ පින්වතුනි. ප්‍රතිසන්දි ලෝකය බිහි කරන්නේ චිත්තයගෙමයි. ප්‍රවෘත්ති ලෝකයේ බිහි කරන්නේ චිත්තයගෙමයි. ඒවා ආධාර කරගෙන නැවත ප්‍රතිසන්දි ලෝකය ප්‍රවෘත්ති ලෝකය සකස් කරන්නේ චිත්තයගෙමයි. එකනාම තමයි එක චිත්තක්ෂණයයි පවතින්නේ ඒ ෂණය තුල මේවා හදා ගන්නවා දිගින් දිගට පිටත. හදා හදා සංස්කාර හැටියට ගොඩ ගහ ගන්නවා. ෂණයක් තුල ගොඩ ගහන දේ පින්වතුනි සංසාරේ කොයිතරම්නම් දීර්ඝකාලීන දුක් විඳීමක් සිදු කරනවා だර ඉහතින් කියාපු කතාව එක ගන්නකොට ඒ දිව්‍ය පුත්‍රයා කියන්නේ උල උඩ ඉඳගෙන ඉඳීම, දැන් මේ මැරෙන්න තව මොහොතයි තියෙන, උල උඩ ඉඳීම දිව්‍ය ලෝක සැප කියනවා එක බලනකොට. ඒක නිරේගාමි දුක කියන එක සංසන්දනක. ඒක නිරේගාමි කියන දුක සකස් කරන්නේ, ඒක දුකක් කියන්නේ එතන බිහි කරන්න ප්‍රතිසන්දි වශයෙන් ඒ බිහි කරලා එතනින් පස්සේ ප්‍රවෘත්ති වශයෙන් විපාක දීමනේ කරන්න පින්නොත්. ඒවා සකස් කළේ මේ චිත්තක්ෂණයක් තුළ. හැම චිත්තක්ෂණයකදීම සකස් කළා වූ දේවල් තමයි එහි අපිට එහෙ විඳින්න වෙලා තියෙන්නේ. බලන්න අපේ තියෙන මේ නොදැකීමේ මේ අවබෝධ කර ගැනීම නැත්නම් මේ අභිඤ්ඤය නොකිරීමේ ප්‍රතිඵලය කොයිතරම් දුරට අපි ගමන් කරනවද කියන එක මේ විනිවිද දකින්න සිද්ධ වෙනවා පින්වතුනි. මේවා එක බලනකොට පින්වතුනි මොනම දෙයකටවත් ආශා නොකල යුතුයි, මේ ධර්මයටම පමණයි ආශා කළ යුත්තේ කියන එක පෙන්눔 කරනවා පින්වතුනි. ඒ ආශා කිරීමම ඒ මොහොතට අපට ආස්වාදයක් ලැබුණාට පින්වතුනි ඊළඟට දීර්ඝ කාලීනව දුක්ගොඩකටයි තමන් කරන්න තියෙන්නේ. ඒ නිසා සද්ධර්මය ඒකායන මාර්ගයක් කරා පමණයි නානත්ත මාර්ගයන් සඳහා භාවිතා නොකළ යුතුයි. සද්ධර්මයේ මිනිසු භාවිතා කරන පින්වතුනි ප්‍රසිද්ධ වීම පිණිස, ඒ වගේම සතුටු වීම, මේ තමන්ගේ ලෞකික සතුටු වීම පිණිස, තමන් ධාර්මිකයි කියලා පෙන්නුම් කරන්න, තමන් සිල්වත් කියලා පෙන්නුම් කරන්න පින්වතුනි. ඒ පෙන්නුම් කරන පෙන්වීම ලෝකයේ අද දකින්න ලැබෙන්නේ එහෙම එකක් පින්වතුනි. ඒ පෙන්වීම තුල ඔවුන්ට ටොපියක් වක්වන්න බෑන පින්වතුනි. කිසිම ගුණයක් නැහැ නේකේ. ගුණයක්වත් නැහැ, රසකුත් නැහැ. ඒකේ ඒ පෙන්වීම තුල කිසිම මේ යහපතක් වෙන්නේ නැහැ. කරන දෙයි දෙය තව ටිකක් කිලිටි වෙනීම පමණයි සිද්ධ වෙන්නේ පින්වතුනි. ඉතින් එයින් සිද්ධ වෙන ඒ පාඩුව සිද්ධ කරගන්න නැතුව පින්වතුනි මෙන්න මේ විදිහටම දකින්න හුරු වෙන්න ඕන පින්වතුනි. හරියටම ඊළඟ මේ චිත්තයාගේ රූපාවචර ආදී ආලම්භණයන් දැනගන්න ඕන කියලා කියනවා. ඒ කියන්නේ චිත්තයාගෙන්මයි මේ චිත්තයා තුලින්ම තමයි උත්පාද කරන්නේ, නැත්නම් චිත්තයා තුලින්ම තමයි සකස් කරන්නේ, සංකතයක් ඊ කරන්නේ පින්වතුනි රූපාවචර ලෝකය. ඊළඟ චිත්තයාගේ ගෝචරාර්ථය දැනගන්න ඕන. ඊළඟ චිත්තයාගේ චර්යාර්ථය දැනගන්න ඕන කියලා කියනවා. ඇසිරීම් අර්ථය. ඒ වගේම චිත්තයාගේ ගතාර්ථය දැනගන්න ඕන කියලා කියනවා. පින්වතුනි ගතාර්ථය කියලා කියන්නේ පින්වතුනි සිත යන තැන. ඒක හොඳට දැනගන්න ඕන කියන එක කියනවා පින්වතුනි. ඒ වගේම චිත්තයාගේ අරමුණු ගැනීමට අභිනීහරණාර්ථය දැනගන්න ඕන කියනවා. අභිනීහාර අභිනීහරණාර්ථය කියන්නේ අරමුණු ගැනීම පින්වතුනි. අරමුණු ගැනීම දැනගන්න ඕන කියනවා. එහෙම දැනගන්නකොට තමයි තමන් ගත්ත අරමුණ රාග අරමුණක්ද, ද්වේෂ අරමුණක්ද, මෝහ අරමුණක්ද බවට හිතපත් උනාද කියන එක මෙහෙම දැනගන්න පුළුවන් වෙන්නේ ඒ විදිහට තේරුම් ගත්තොත් පින්වතුනි. මාර්ග චිත්තයාගේ නිර්වාණාර්ථය දැනගන්න ඕන කියලා කියනවා. දැන් මේ විදිහට මේ සතර සතිපට්ඨානෙමයි මේ කියන්නේ පින්වතුනි. නිර්වාණාර්ථය කියලා ආයෙ නැවතත් කියන්නේ පින්වතුනි සංසාරයෙන් එතර වීමේ අර්ථය දැනගන්න. ඊළඟට චිත්තයාගේ නිස්සරණාර්ථය දැනගන්න ඕන. නික්මීම, නිදහස් වීම, හිතේ මේ නිදහස් වීම කොහොමද සිද්ධ වෙන්නේ? කොයි තැන හිත පිහිටුවේද්ද? පොතෙන් අපේ හිත එළඹවා ගත්තොත්ද තමයි අපි මේ නිදහස් වෙන්නේ නැත්තම් නිවෙන්නේ, නිදෙන්නේ කියන එක තේරුම් අරගන්න ඕන පිණිස. ඊළඟට කියනවා තව එහාට ඒකත් එක් අරමුණක ආවර්ජනාර්ථය දැනගන්න ඕන කියලා කියනවා. එක් අරමුණක පින්වතුනි ආවර්ජනය කිරීම, එක් අරමුණෙම අරමුණ මෙනෙහි කිරීම ඒක දැනගන්න ඕන. ඒ කියන්නේ එක් අරමුණකම, ඒ කියන්නේ භාවනා ගැන මේ කියන්නේ. ඒකත්වෙහි විජානාර්ථය දැනගන්න ඕන. ආයත් කියන්නේ විශේෂයෙන් මේ එක අරමුණක පිහිටීම පිළිබඳ දැනගන්න ඕන. ඒකත්වයේ ප්‍රජානනාර්ථය දැනගන්න ඕන. නුවණින්ම මේ තේරුම් අරගන්න එක දැනගන්න ඕන කියන එකයි කියන්නේ පින්වතුනි. ඒකත්වයේ සංජානනාර්ථය දැනගන්නවා. ඒ කියන්නේ සංජානනය කරනවා කියන්නේ පින්වතුනි හැඳින ගැනීම. මේ ඒකත්වයේ ඒකත්වය කියලා කියන්නේ පින්වතුනි මේ නිවනට ගමන් කරන මාර්ගයේම මේ හිත පිහිටවනවා පිහිටවනවා කියන එක දැනගන්න ඕන කියන එකනේ මේ කියන්නේ පින්වතුනි. ඒකත්වයේ ඒකෝ දයා අර්ථය දැනගන්න ඕන කියලා කියනවා. ඒකත්වයේ උප නිබන්ධනාර්ථය දැනගන්න ඕන කියලා කියනවා. ඒකෝ දය කියන්නේ සිතේ එකඟ බව දැනගන්න ඕන කියනවා. ඊළඟට පින්වතුනි උපනිබන්ධනය කියන්නේ සිත රඳවා ගැනීම, බැඳ තැබීම දැනගන්න ඕන කියන එකයි මේ කියන්නේ පින්වතුනි. හිත බැඳලා තියාගන්න පුළුවන්කම බලන්නකො පින්වතුනි. මේවා දැන් බලනකොට මේවා අපි ඉගෙනගෙන ඉවර වෙලානේ මේ භවනා කරන්න එහෙම යන්න තියෙන්නේ. ඒකත්වේ ප්‍රථම ධානය වශයෙන් දැනගන්න ඕන. ඒ කියන්නේ ප්‍රස්කන්ධනාර්ථය දැනගන්න ඕන කියලා මේක කියනවා. ප්‍රස්කන්ධනාර්ථය කියලා කියන්නේ ඇතුළු වීම, අරමුණට ඇතුළු වීම, අරමුණට එළඹීම කියන එක දැනගන්න ඕන. විතක්කය හොඳට තේරුම් අරගන්න ඕන කියන. ඒකත්වයේ ද්විතීයි අධ්‍යානාර්ථය ප්‍රසීදනාර්ථය දැනගන්න ඕන කියලා කියනවා. ඒක පිරිසුදු වීම දැනගන්න ඕන. ද්විතීයි අධ්‍යානයේ පිරිසුදු වෙන හැට දැනගන්න ඕන කියලා කියනවා. ඊළඟට පින්වතුනි මේක ත්‍ෘතිය අධ්‍යානයේ දැනගන්න ඕන කියනවා. සන්තිත්ථනාර්ථය දැනගන්න ඕන කියලා. ඒ කියන්නේ සන්තිත්ථනාර්ථය කියලා කියන්නේ නිශ්චල බව, සිතේ හෙල්ලෙන්නේ නැති බව දැනගන්න ඕන කියලා කියනවා. ඊළඟට පින්වතුනි ඒකත්වයේ චතුර්ථ ධානාර්ථයේ විමුක්ඡනාර්ථය දැනගන්න ඕන. මේ හිත මිදෙන ගතිය, මිදීම, නිදහස් වීම තේරුම් අරගන්න ඕන කියලා කියනවා පින්වතුනි. මේ ඒකත්වයේ නිදහස් වීම මේ චතුර්ථ ධානයෙන් තමයි අපේ හිත නිදහස් වෙන්න පුළුවන්. සංඛාර උපේක්ඛා ඥානය කියන එක සකස් කරගන්න පුළුවන් භූමිය තැන තමයි පින්වතුනි මේන්න මේ තැන. ඉතින් මෙන්න මේකෙන් තමයි අපිට සංස්කාරයන්ගෙන් මිදීමේ කල්පනා පහළ වෙන්නේ. ඉතින් හරියට වෙහෙසෙන්න වෙනවා පින්වතුනි මේ සද්ධර්මයේ කියන එක දියුණු කරන්න. අධර්මයේ කියන එක දියුණු කරන්න එහෙමට වෙහෙසෙන්න ඕනේ නැහැ පින්වතුනි. වෙහෙසීමකින් තොරව ගන්න අරමුණේ වහා තණ්හාව හදා ගැනීම හෝ තරහ හදා ගැනීම, උපේක්ෂා සාගත වීම වෙහෙසකින් තොරව සිද්ධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙම වෙහෙසකින් තොරව සිදු කර ගැනීමේ ප්‍රතිඵල පින්වතුනි අර නිරය වාදී තැන්වලට යන්න සංකත ධර්ම එකතු කරනවා වෙනවා. ඒ කියන්නේ ධර්මයන් එකතු කරනවා. ඒක රාශී කරනවා. ඒ වේසකින් තොරව ගන්නා වූ දේවල් වල අවසාන ප්‍රතිඵල ඒකයි පින්වතුනි. ඒකත්වයේ ප්‍රත්‍යක්ෂණාර්ථය දැනගන්න ඕන කියලා. මේ අරමුණේ ඉඳගෙන ප්‍රත්‍යක්ෂා කරනකොට පින්වතුනි සිත සාන්ත භාවයට පත් වෙලා ලෝකයේ තියෙන යථා ස්වභාවය දර්ශනීය වෙන්න පටන් ගන්නවා අපතුල. දර්ශනීය වෙනවා පින්වතුනි. සම්මා දිට්ඨිය තමා තුළින් ඇතුළතින් දැන් ඇතුළට තමන්ගේ හිත ඇතුළටම සිහිය ඇතුළටම පිහිටවලා තියෙනවා. පිටට නෙමෙයි ඇතුළටම පිහිටන්න පින්වතුනි තමා තුළින්ම දර්ශනීය වෙන්න පටන් ගන්නවා මේ ලෝකයේ පිළිබඳව. ඒ දර්ශනීය වීම තමයි සිද්ධ වෙන්න ඕනේ. එතකොට සාන්ත වෙනවා හිත. හිතට රාගය නිසා ඇතිවෙනා වූ වෙහස, ద్వේෂය නිසා ඇතිවෙනා වූ වෙහස, මෝහය නිසා ඇතිවෙනා වූ වෙහස ඉවත් වෙලා යනවා පින්වතුනි. ඒ වගේනේ අපි මේ වෙහසවල් විඳින්නේ පින්වතුනි. ඒවා ඒ වෙහසවල් වලින් අපි නිදෙන්න පටන් ගන්නවා පින්වතුනි. ඊළඟට ඒකත්වයේ යානි කෘත්‍යාර්ථය දැනගන්න පටන් ගන්නවා පින්වතුනි. මේක මේ යානාවක්. ඒ කියන්නේ යානාවක් කියලා කියපුවහම පින්වතුනි මේ අපි දැන් බුදු පසේ බුදු මහරහත් කියන මේ පියවරවල් තුලින් මේක නිමා කර ගන්න තියෙනවා කියන එක තේරෙන්න පටන් ගන්නවා. ඊළඟට ඒකත්වයේ මනවින් පටන් ගන්නාලද වීරිය ඇති බව දත යුතු වෙනවා. එතකොට දැන් මේවා දැන් දැන ගන්නවා වෙනවා පින්වතුනි. මනවින් පටන් ගත්ත වීරියක මේක ගමන් කරන්න සිද්ධ වෙනවා. මේ වීරිය පින්වතුනි අත් නොහරින වීරියක්. අර සතර ඍද්ධිපාද බල විරිය ඍද්ධිපාදයේ තියෙනවා පින්වතුනි. ඒ විරිය ඍද්ධිපාදයේ යේ තුල සඳහන් වෙන්නේ ඒකේ සඳහන් වෙනවා වීරියවල් අපි කරනවා පින්වතුනි. වීරිය බලාපොරොත්තු ඉෂ්ට නොකරගෙනම වීරිය අත්හැරලා දාලා යනවා පින්වතුනි. මෙතන එහෙම නෙමෙයි, නිවන කරාම යන වීරියක් බවට පත් වෙනවා. ඊළඟට පින්වතුනි වීරිය බලයක් බවටත් පත් වෙනවා. වීරිය ඉන්ද්‍රියක් බවටත් පත් වෙනවා. ඒ කියන්නේ නිවන උරුම කරගෙන මිස නතර වෙන්නේ නැහැ කියන තැනට මනවින් පටන් ගන්නා වීරියක් බවට පත් වෙනවා. මෙන්න මෙහෙම බලනකොට පින්වතුනි මේකේ පහළට පින්වතුනි බොහෝ කොටස් ටිකක් තියෙනවා සාකච්ඡා කරමින්. ඒක මං හිතනවා ඔය විදිහට ඒක කියවා ගන්න පුළුවන් නම් මේ පින්වතුන්ට හොඳට පැහැදිලි කරලා තියෙන තැනකින් මේ පින්වතුන්ට ලේසි වෙයි. මේ සුතමය ඥානය මේ විදිහට දිගට තමා තුළ දියුණු විය යුතු ධර්ම කොටස ඇතුලෙන් දියුණු වෙන්න ඕනේ. දියුණු වෙන්න කියන්නේ මේවා නැතුව නෙමෙයි අපි ළඟ ඒවා දියුණු නොකර සංසාරේ අපි දියුණු කරලා තියෙන්නේ පින්වතුනි මතු පිටින් මොනවද මතු පිටින් කෙලස් දියුණු කරලා තියෙනවා මතු පිටින්ම සාර ධර්මත් යම් කොටසක් ප්‍රසීමාවකට දියුණු වෙලා තියෙනවා හැමදාම එක සීමාවකට ගිහින් තියෙනවා පින්වතුනි මේ සීමාවෙන් එහාට යන්නේ ඒක උදාහරණයක් කිව්ව ගඟ ළඟට ගිහින් තියෙන ගඟෙන් එක්තර වෙන්න කියන වැඩපිළිවෙලකට පෑදලිව යොමු වෙන්නේ නැහැ පින්වතුනි එතනින් එතර වෙන්න උරුවක් හැදීම ආදී කටයුතු සිදු කිරීම අපි අතින් පෑදලිව සිද්ධ වෙන්නේ නැහැ එහෙම සිද්ධ වුණොත් දෛනිකව අපි පින්වතුනි සිහිය කියන එක හොඳට යොදවන්න යොදවන්නම බලනවා පින්වතුනි උදේ අවදි වෙච්ච තැන ඉඳලා හවස නිින්දට යනකම් යොදා ගන්න අපි ගොඩාක් මහන්සි වෙනවා එහෙම මහන්සි වුණොත් පින්වතුනි අපේ මේ ඒකායන මාර්ගයක් බවට පත් වෙලා එකම රසය හොයාගෙන යන පුජ්‍යලිය බවට පත් වෙනවා පින්වතුනි එකම රසය වෙන සැබෑ රසය වූනි රසය හොයාගෙන යනවා පින්වතුනි කොට මෙන්න මේක දියුණු කරන්න අපි මේ කියන ධර්ම කෝට්ටාසයන් පිළිබඳව පළමුවෙන් ඩිංග ඩිංග හොඳටම වටපිටාව හැඳින ගත්තොත් මේ ධර්ම කෝට්ටාසයන් පිළිබඳව හොඳටම තේරුම් ගත්තොත් තමයි අපට යන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මම අද මෙතනින් නතර කරනවා මේ අපේ පැයක කාලය අවසන් වෙන නිසා සුතමේ ඥානෙ පිළිබඳව මේක නැවත නැවත මේවා ඉගෙන ගනිමින් පින්වතුනි බලමින් ක්‍රමයෙන් ක්‍රමයෙන් අපේ හිත ඇතුළටම මේවා ගිල්වා ගන්න බස්වා ගන්න ඇතුළු කර ගන්න අපි මහන්සි ගන්න ඕන එතකොට තමයි යෝනිසෝ මානසිකාරයට පහසුවක් වෙන්නේ විනිවිද භාවයෙන් යුතුව දකින්න පහසුවක් ඇති කර ගන්න පුළුවන්කම ලැබෙනවා ඉතින් මේ පින්වතුන් හැම දිනාටම ඒ විදිහට තමසිත ධර්මයටම වීරියෙන් යොමු කර ගැනීමට ඒ සඳහා ඡන්දය පිහිටුවා ගැනීමට දවසින් දවස ශක්තිය ධෛර්යය මේ පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා පින්වතුනි.
සත් ස්වාමීන් වහන්සේ අප්‍රමාණ පින් ස්වාමීන් වහන්සේගේ දේශනාව අහගෙන ඉන්නකොට ඇතිවෙච්ච හැඟීමක් තමයි දැන් මේ සුතමේ ඥාන කියන කොටස යටතේ දැන් අපි මේ ස්වාමීන් වහන්සේ අපිට මේ දීර්ඝ විස්තරයක් කළේ විශේෂයෙන්ම බොහෝම අපි පුණ්‍යානුමෝදනා කරන ස්වාමීන් වහන්සේ මේකේ තරමක අපහසුතාවයක් තිබුණ වචන තේරුම් ගැනීමට ඔබ වහන්සේ ඉතාම ලිහිල් කළා අපිට දේශනා කළා ඒකින් අපගේ අවබෝධයට බොහෝම උදව්වක් වෙනවා ස්වාමීන් වහන්සේ හිතච්ච දෙයක් තමයි ස්වාමීන් වහන්සේ දැන් අපි සාමාන්‍යයෙන් දන්නවා මේ සුතමේ ඥාන ඊට පස්සේ භාවනාමය ඥාන සුතමේ ඥාන ඊගාවට ඊට පස්සේ ඇත්තටම කරන්න තියෙන දේ කියන භාවනාමය ඥාන තමයි අවසානයේදී ලබා ගැනීම කියන්නේ සාක්ෂාත් වීම සඳහා කියන්නේ මේ ඥාන සියල්ල ලබා ගැනීම සඳහා කළ යුතු දෙයක් තියෙනවා ඉතින් අපිට හිතුනේ මට හිතුනේ මේක අහනකොට නිවනට යන කෙනෙකුට හදපු මැප් එකක් වගේ. ඒ කියන්නේ මේ මැප් එකේ තියෙන මේ සිටියමේ තියෙනවා මෙන්න මේ දේ තැන් පහු කරගෙන යන්න තියෙනවායි කියල. ඉතින් ඒකේ සිටියමේ තියෙන සලකුණු ටික තමයි මෙතන පැහැදිලිවම මේ සුතමේ ඥාන අර්ථය කියලා තියෙන්නේ. ඒ කියන්නේ ගොඩාක් විස්තර ඇතුව කියලා තියෙන එක එක කොටස ගැන. ඉන්ද්‍රිය කොටස ගැන ඉන්නත බල කොටස ගැන ඉන්නත ආයතන කොටස ඉන්නත චතුරාර්ය සත්‍ය කොටස ආදී වශයෙන් විවිධ තැන්වල ඉන්නත භාවනා ගැන දැන් ස්වාමීන් වහන්සේ අපිට විස්තර කරා ධ්‍යාන හතරේ තියෙන ඒ අර්ථය මොකද්ද ඒ කොයි අර්ථයෙන්ද අපි බලන්න ඕනේ කියන එක ඒ සියල්ලම අර සිතියමේ සඳහන් වෙන තැන් වගේ හරියට ඊට පස්සේ මේක කෙනෙක් භාවිතා කරන්න පටන් ගත්තා චින්තාමය වශයෙන් හිතලා මේ ගැන ඒකට එනවා චින්තාමය ඥානයක් දැන් අපිට අහපු දේ සුතමේ ඥානයක් වෙනවා ඊට පස්සේ ඒක නැවත නැවත මෙනෙහි කිරීමෙන් නුවණින් මෙනෙහි කිරීමෙන් එයාට මේක හරියට මෙන්න මේ දැන් තැන් ටිකට මෙන්න මෙහෙමයි යන්නේ කියන දෙක ගලපා ගන්න පුළුවන් කියලා ඊට පස්සේ අත්‍යවම භාවනාමය ඥානය කියනකොට ඒ මාර්ගයට බැහැලා එතනින් එහාට යාම තමයි කලියුත් ඒක. ඒක මෙතන මුලින්ම තියෙන සුතමේ ඥාන ඊළඟට සීලම ඥාන සමාධි භාවනාමය ඥාන ආදී වශයෙන් ඥාන 73ක් සම්පූර්ණයෙන්ම සඳහන් වෙනවා පරිසම්බිදා මග්ගප්ප කරන්නේ. ඒකෙන් තේරෙනවා අවසානයේට දක්වලා තියෙන ඥාන කියන්නේ සම්පූර්ණයෙන්ම සත්‍ය අවබෝධ කළා වූ ඥාන. ඒ කියන්නේ විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේට තිබුණු ඥාන 73ක් හැටියටයි සඳහන් කරන්නේ. මේකේ අර ෂඩ් අසාධාරණ ඥාන ලැබනකොට අනිත්‍යක රහතන් වහන්සේ කෙනෙකුට පරිසම්බිදා ලාභී රහතන් වහන්සේ කෙනෙකුට ලබාගත හැකි කියලා අදහසක් තියෙනවා. ඉතින් ඒ ආකාරයෙන් තමයි මට දැනුනේ මේක යා යුතු තැන් මොනවද කියන එක. කොයි විදිහකට මේව දැකිය යුත්තේ කියන එක මෙතන කියලා තියෙනවා. ඒකට බැහැලා ඒකට ඒ මාර්ගයට බැහැගෙන ඒවා කරනකොට තමන්ගේ ඇතුළතින් ඒ ගුණධර්ම වැඩෙනකොට සීලයෙන් පටන්ගෙන ඒ සමාධි ප්‍රඥා කියන ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරනකොට මේ සියල්ලම මේ තැන්වලදී ලැබෙන බව ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ වෙයි. මේ සුත්තමේ ඥානේ තියෙනවා නම් ඉතින් හරියට අර මග තියෙන සලකුණු කිව්වට පස්සේ අර පාර වරදින්නේ නැහැ වගේ මෙතෙන්දිත් මේ සලකුණු ටික තමයි පැහැදිලිවම මේ සුත්තමේ ඥානේ අර්ථය කියලා තියෙන්නේ. ඒ සුත්තමේ ඥාන යන් ඔස්සේ නැත්නම් ඒක දැනගෙන මගට බහිනවා නම් අතරමං නොවන ගමනක යන්න පුළුවන් කියලා තමයි හිතුනේ මේ අවස්ථාවේදී. මම ගෞරවයෙන් කල්යාණ මිත්‍රයන් කියමු වෙනවා අද කරපු සාකච්ඡාව තුළ යම් යම් කොටස් වල නොපැහැදිලි තැන් පැහැදවද්දට පැහැදිලි කරගන්න තියෙනවා නම් ඒකට අවස්ථාවක් තියෙනවා. තෙරුවන් සරණයි. කල්යාණ මිත්‍රන්ට එක තියන්න පුළුවන්.
තෙරුවන් සරණයි. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. එක තැනක් තව ටිකක් පැහැදිලි කරගත්තොත් හොඳයි කියලා හිතුණා ස්වාමීන් වහන්සේ. දැන් භාවනාවගේ ඒක රසාර්ථය කියලා දැනගන්න කියලා කියනවා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් භාවනාවකින් දැන් සමතයකින් විත ධම්ම වේදනීය වශයෙන් උත් උපකාර වෙනවා. ඊළඟට විදර්ශනා මාර්ගයටත් උපකාර වෙනවා. ඒ ආකාරයට ඒ භාවනාවක තියෙනවනේ මේ ප්‍රතිඵල කීපයක්. එතකොට ස්වාමීන් වහන්සේ ඒක රසාර්ථය කියන එකේ තෙන්ට කොහොමද ගලපගන්නේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා නම් බොහොම පිං. තෙරුවන් සරණයි.
භාවනාවේ වඩවාගෙන යනකොට අපි මේක දියුණු කරගෙන යනකොට සිද්ධ වෙන්නේ ලෝභ දේශ මෝහ කියන ඒවා හැබෑවටම භාවනාව කොහොම වඩවාගෙන ගියත් කොයි අරමුණකට බැහැගෙන අපි වැඩෙව්වත් ඒ කියන්නේ 40 ආකාරයටම වැඩෙව්වත් ඒකේ අඩු වැඩි භාවයක් තියෙන්න පුළුවන්. නමුත් ඉන්ද්‍රියන් හයෙන් ගන්නා වූ අරමුණු එක ඇතිවෙන්නා වූ හිතට බාධා කරන හිත වහන හිත සංසාරේ දුක් බිහි කරන්න හේතු වෙන ලෝභ දේශ මෝහයන් විනාශ කිරීම තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේ විනාශ කිරීම සිද්ධ වෙනවා කියන්නේ එකම කාරණයක්. එතකොට ඒ ලෝභ දේශ මෝහ කියන වලින් දැවෙන්නා වූ එක නතර කරනවා. ඒක ටික කාලීනව දැවෙන්නා වූ එක නතර කරන්න පුළුවන්, දීර්ඝ කාලීනව දැවෙන්නා වූ එක නතර කරන්න පුළුවන්, මුළුමනින්ම නතර කරන්න පුළුවන්. කොහොම කෙරුවත් කෙරෙන්නේ ලෝභ දේශ මෝහ කියන එක නතර කිරීමම තමයි මේ භාවනා වැඩපිළිවෙලේ සැබෑ මේ බුදුහාමුදුරුවන්ගේ භාවනා වැඩපිළිවෙලේ කෙරෙන්නේ ඒක පින්වතුනි. බුදුහාමුදුරන්ගේ භාවනා වැඩපිළිවෙලේ සිද්ධ වෙන්නේ ඒක. එතකොට මෙතන මේ කියන්නේ බුදුහාමුදුරන්ගේ භාවනා වැඩපිළිවෙලමයි, ආය වෙන මොකක්වත් නෙවෙයි. එතකොට කෙරෙන්නේ ලෝභ ద్వේස මෝහ කියන එක නැති කිරීම. එතකොට ඒක ලෞකික වශයෙන් අපට ටික කාලීනව ලැබෙන්න පුළුවන් ධ්‍යාන වගේ තැනකට ගිහින් අපි රූපාවචර බ්‍රහ්මලෝකවලට අරූපාවචර බ්‍රහ්මලෝකවලට යනවා කියන්නේ නීවරණ ධර්මයන් ඒ කියන්නේ කෙලෙස් වලින් දැවෙන්න තියෙන අවස්ථා අඩු කරලා දාන එක. එතකොට බුදුහාමුදුරුවෝ එහෙම දිගට 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 ඒ පියවරම තමයි දිගට 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 කියලා ඉවරලා පින්වතුනි මුළුමනින්ම ඉවත් කිරීමත් කංග කවදාව සංසාරය ආය නැවත නොදැවෙන දැනට යන්නේ ඒකම තමයි. ඒ නිසා ඒක එකම මාර්ගයේ නිවනටම තමයි යන්න තියෙන්නේ. ඒක ලෝභ දේශ මෝහ කියන දැවිලි තුන ඉවත් කිරීම තමයි සිද්ධ කරන්නේ. ඒ වගේම දැවෙන එකට සිද්ධ වෙන්නේ ඉන්ද්‍රියන් හයෙන් අරමුණු වරගෙන. අන්න ඒක නතර කිරීම සිද්ධ කරනවා. අන්න ඒ නිසයි මේ ඒකායන කියලා කියන්නේ කියන එක මම තේරුම් ගත්තේ. ඒ පිළිබඳව තව කාට හරි දන්නා කෙනෙකුට තේරෙන කෙනෙකුට කරුණ කියන්න පුළුවන්.
ඊළඟ සර්ණයි ස්වාමීන් වහන්සේ අදහසක් හැටියට මට මතක්ුණේ ඇත්තනම පහාරාද සූත්‍රයේදී පහාරාද කියන අසුරේන්ද්‍රය මයිත්‍රි සූත්‍රක ඔක්‍රයන් ස්වාමීන් වහන්සේ කරනවා හොඳයි ඒක
අසුරයි
ඒ පහාරාද සූත්‍රයේදී පහාරාද කියන අසුරේන්ද්‍රය බුදුරජාණන් වහන්සේගෙන් විල්ලහනවා මේ මුහුද ගැන කියලා මුහුදේ විශේෂ දේවල් තියෙනවා ඒ කියන්නේ සෑම පැත්තකින්ම ගංගා ඇවිල්ලා මුහුදට වැටෙනවා ඒ වගේම ඒ කියන්නේ මුහුදට තියෙන පරිවාර ඉරලක් තියෙන වෙන්වෙන්න ඒ වගේ කියන තැනක ඉත එක තැනක තියෙනවා මේ මුහුද මේ හොතනින් බලවත් ලුණු රසයි කියලා. ඔය ආකාරයෙන් කරුණු ගොඩක් කියලා අහනවා මේ ඔබ වහන්සේගේ මේ ශාසනයත් ඒ වගේද කියලා. ඊට පස්සේ මම හිතන්නේ ඒක තමයි ප්‍රශ්නේ වෙන්න ඕනේ මට මතක හැටියට කියන්නේ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ කියනවා අපේ ශාසනයත් එහෙම තමයි කියලා. කියනවා මේ සමුද්‍රය ලුණු රහ වගේම මේ ධර්ම විනයේ තියෙනවා එකම එක රසයක් කියලා. ඒ තමයි විමුක්ති රසය කියලා කියනවා. ඉතින් ඔබ වහන්සේ කියෝගේ නිර්වාණ සෝයම තමයි නැත් විමුක්ති රසය කියලා කියන්නේ නිර්වාණ රසයට කියන තවත් නමක් හැටියට තමයි හිතෙන්නේ. වහන්සේ කිව්වා වගේ ඒ කර්ණ ඉදිරිපත් කිරීම નિවර්දී කියලා හිතනවා ස්වාමීන් වහන්සේ මේ සූත්‍රය අසිරිමත් ගත්තොත් විමුක්ති රසය එහෙම නැත්නම් නිර්වාණයේ තියෙන මේ විමුක්ති රසය තමයි එකම රස හැටියට මේ ධර්ම විනේ සඳහන් වෙන්නේ කියලා කියනවා ස්වාමීන් වහන්සේ. තවත් අයට පුළුවන් ඉදිරිපත් වෙන්න අදහසකින් ඔය ප්‍රශ්නකින්.
සයිනල් තව පොඩි තැනක් තියෙනවා මේ චිත්තයාගේ ගෝචරාර්ථේ චරියාර්ථේ යථාර්ථේ පොඩ්ඩක් ඒ ටික පැහැදිලි කරලා දෙනවා නම් හොඳයි ස්වාමීන් වහන්ස. සිත ගැන. තෙරුවන් සරණයි.
ඒකේ උඩින්දලම අපි ගත යුතුයි. මේ උඩින්දලම තියෙනවා චිත්තයාගේ ආරම්මන අරමුණු සකස් වී මාර්ථය දැනගන්න කියලා කියනවා. ඊළඟට චිත්තයාගේ අනන්තර භාවාර්ථය දැනගන්න කියලා කියනවා. ඒ කියන්නේ නොක මොහොතක්වත් චිත්තක්ෂණ කියන එක අතරේ පරතරයක් කොයිම විදිහටවත් නැහෙන පින්වතුනි දිගටම යන්නේ එකම එක ආකාර චිත්තක්ෂණවල එකක් වැඩි එකක් අඩුයි එහෙම කියලා නැහැ. එකම කාල සීමාව පවතින. එතකොට ඒ අතරේ පරතරයක් නැහැ. ඒ පරතරයක් නැතුව එහෙම යනවා දිගින් දිගට යනවා. නොකොඩවාම එතකොට දැන් මෙතනින් අපි දැන් අපිට සමහර විට හිතෙන්න පුළුවන් බ්‍රහ්ම ලෝකයේ කියන්නේ දුර එකක්. ඒ නිසා පරතරයක් එතන චිත්තක්ෂණවල ඇති කියලා එහෙම එකක් නැහැ කොයිම විදිහටවත් එකම ප්‍රමාණයෙන් තමයි තියෙන්නේ. එතකොට අනන්තර භාවාර්ථය කියලා කියන්නේ අන්න ඒකයි පින්වත. ඊළඟට ගෝත්‍රභූ මාර්ගය ගැන කියන චිත්තයාගේ නිමිත්ත අනිමිත්තාර්ථය දැනගන්න කියලා කියනවා. එතකොට නිමිත්ත හා අනිමිත්තාර්ථය දැනගන්න ඕනේ. එතනදී පින්වත නිමිත්ත කොහොමද අනිමිත්ත බව වෙන්නේ කොහොමද කියලා. ඊළඟට චිත්තයාගේ නිර්වාණය දැනගන්න ඕන නිවීම දැනගන්න ඕන කියලා කියනවා. ඊළඟට චිත්තයාගේ හේතත්වාර්ථය දැනගන්න කියලා කියනවා. මේ හිත කොහොමද හේතු වෙන්නේ පින්වතුනි භවයෙන් භවයට එකින් එකට හිත සම්බන්ධ වෙන්න හේතු වෙන්නේ කොහොමද කියලා දැනගන්න ඕන කියලා කියනවා. ඒ කියන්නේ මේ අරමුණු එක්ක පින්වතුනි. අරමුණු එක්ක ඒ ආකාරයෙන් මේක ප්‍රත්‍ය වෙන්නේ කොහොමද අනික හේතු ප්‍රත්‍යයන් කියලා නේ කියන්නේ අපි. පටිච්ච සමුප්පාදයේ පින්වතුනි. මේ හේතුයෙන් මේක සිද්ධ වෙනවා කියන ඒ පටිච්ච සමුප්පාදය ගැන තමයි මෙතනද මේ කියන්න පින්වතුනි. එතකොට චිත්තයාගේ චක්ෂුරාදී වස්තුන්ට ඉගෙන අසකන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන් වලට මේ හිත සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක ඒක හොඳට තේරුම් කියලා කියනවා. ඒ කියන්නේ ඇසට කොහොමද සම්බන්ධ වෙන්නේ? එයින් ඇති වෙන්නේ කොහොමද ලෝභ දේශ මෝහ කියන එයින් ඇති වෙන්නේ කොහොමද පින්වත්තුනි ලෝභ දේශ මෝහ කියන චිත්ත වීතිය කියන්නේ පින්වතුනි ලෝභසිත් ద్వේසසිත් මෝහසිත් හා කුසලසිත් ඇති වෙන්නේ කොහොමද මේ වස්තුන් ටික හරහා වස්තුන් එක්කමනේ අපි එහෙම හැදෙන්නේ පින්වතුනි රූප ධර්මයක් නැතුව මේ චිත්ත වීතිය සකස් වෙන්නේ නැහැ පින්වතුනි එලා ඒ කියන්නේ ලෝභ දේශ මෝහ හැදෙන්නේ නැහැ කුසල ඒවා හැදෙන්නේ නැහැ සංකත කියලා කියන්නේ ඒ නිසානේ පින්වතුනි ඒ ධර්මයන් සංකතයි කියන්නේ ඒ නිසා. ඊළඟට චිත්තයාගේ කාමාවචරාදී භූමියාර්ථය දැනගන්න ඕන. එතකොට මේ චිත්තයෙන් කාම භූමිය හදන්නේ කොහොමද කියන එක දැනගන්න ඕන. චිත්තයාගේ රූපාවචරාදී භූමියන් හදන්නේ කොහොමද කියන එක දැනගන්න ඕන. ඊළඟට චිත්තයාගේ ආලම්බණය ගෝචරාර්ථය මේ දැනගන්න ඕන කියලා කියනවා. එතකොට මෙතනදි මේ කියන්නේ මට හිතන හැටියට මට තේරුම් ගත්ත හැටියට පින්වතුනි මේ භූමිය වල ඉපදෙන්න මේක ගෝචර වෙන්නේ කොහොමද හේතු වෙන්නේ කොහොමද දැන් പ്രേත ලෝකෙට ගෝචර වෙන්නේ කොහොමද යක් මනුස්ස ලෝකෙට ගෝචර වෙන්නේ කොහොමද ඊළඟට මේ දිව්‍ය ලෝකෙට ගෝචර වෙන්නේ කොහොමද බ්‍රහ්ම ලෝකෙට ගෝචර වෙන්නේ කොහොමද ඒ ගෝචර වීම තුල තමයි චර්ය රටාව බිහි වෙන්නේ පින්වතුනි ඒකත් එක්ක චර්ය රටාවක් බිහි වෙනවා පින්වතුනි ඊළඟට පින්වතුනි ගතාර්ථය කියලා කියනවා. ඒ කියන්නේ දුර සම්තික ආලම්බන ග්‍රහණය වශයෙන් චිත්තයාගේ ආලම්බනේ අරමුණනේ පින්වතුනි ග්‍රහණය වශයෙන් අරමුණ ග්‍රහණය කරන්නේ කොහොමද කියලා එතනදි සඳහන් කරනවා පින්වතුනි. ඒකේ ගතාර්ථය කියලා කියන්නේ සඳහන් කරන්නේ පින්වතුනි ගතාර්ථය කියලා කියනවා සිත ගිය තැන. ඒ සිත යන්නේ කොතනද? ඒ ගිය තැන් පින්වතුනි ඒ තැන් වලට ගියාපුවාම තමයි එතකොට පින්වතුනි ධර්මයන් සකස් වෙන්නේ සකස් වීමේ තුල තමයි පින්වතුනි ප්‍රතිසන්ද විඥානය බිහි වෙන්නේ ප්‍රවෘත්ති විපාක බිහි වෙන්නේ පින්වතුනි එතකොට ඊටකට චිත්තයාගේ අරමුණු ගැනීම අරමුණු ගන්න පින්වතුනි අබිනීහාර අර්ථය කියලා කියනවා ඒ කියන්නේ අරමුණු ගැනීම පින්වතුනි අබිනීහාර්ථ අර්ථය ඒ කියන්නේ දැන් අර හිත ගියා ගිල්ල අරමුණු ගන්නවා පින්වතුනි. පොඩ අරමුණු ගන්නවා. ඊළඟට කියනවා මාර්ගචිත්තයාගේ ඉර්යානාර්ථය දැනගන්න කියලා කියනවා. දැන් එහෙම දැනගත්තොත් තමයි අපට පුළුවන්කම ලැබෙන්නේ පින්වතුනි සංසාරයෙන් එතර වීමේ පියවර ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මෙතනදී මේ ටිකේ ගන්න පුළුවන් සමහරට ඔබතුමී අහන්න ඇත්තේ ගෝචර අරමුණ කුමක්ද කමඨහනට මේ පුජ්‍යලිය හතර දෙනෙක් ඉන්නවා ඒ හතර දෙනාට සුසු කමඨහන කුමක්ද කියන එක මේ ඔබතුමී හිතුවා වෙන්නත් පුළුවන් ඒක ගන්නත් පුළුවන් ඒක මේක ගන්නත් පුළුවන් ඒ කියන්නේ මේ මෙතන චිත්තයාගේ රූපාවචරාදී ආලම්මනාර්ථය දැනගන්න ඕන කියලා කියනවා. ඉතින් එතන ඒ කියන ඒකත් ගන්න පුළුවන්කම තියෙනවා පින්වතුනි. ඊට උඩින් කියන කතාවත් එක්ක චිත්තයාගේ චක්ෂුරාදී වස්තුන්ට වස්තු භාවාර්ථය දැනගන්න කියලා කියනවා. ඒ කියන්නේ චක්ෂුරාදී වස්තුන්ට ඒ කියන්නේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියන් වලට අරමුණු ඇතුළු වෙන්නේ කොහොමද කියන එකක් මෙතන කියවෙනවා. එතකොට ඒකයි ඒක අනුව පල්ලෙහාට බලනකොට පින්වතුනි මේ හිත යන තැන අඳුරගත්තොත්නේ පින්වතුනි අපට පුළුවන්කම ලැබෙන්නේ ඒ කියන්නේ සතර සතිපට්ඨානයේ එතන වඩවනවා වෙන්නේ නැත්නම් සිහිය පිහිටවනවා වෙන්නේ. ඒක අඳුරගන්නනේ, අඳුරගන්න කියන එකනේ කියන්නේ. ඒ අරමුණු වල එල්ලේ නැහැටි අඳුරගන්න කියන එකනේ කියන්නේ. අන්න එතකොට තමයි සංසාරයෙන් එතර වීමේ ක්‍රියාවලිය සකස් වෙන්නේ පින්නතුනි. ඒක අඳුරගත්තොත්. එතකොට ඒ ප්‍රේත ලෝකේ ඉපදෙන්නද, කාම ලෝකේ ඉපදෙන්නද, රූප ලෝකේ ඉපදෙන්නද, අරූප ලෝකේ ඉපදෙන්නද, ගෝචර වෙන්නේ කොහොමද, ගැළපෙන්නේ කොහොමද කියන එක තේරුම් ගන්නවා කියන එකයි මෙතන කියන්නේ කියන එකයි මට හිතුනේ මහත්මිය. ඒ පිළිබඳව තව ඕනනම් ඔය අපේ ඉන්න අනික් මහත්තුරු එහෙමද තේරෙන අයක සාකච්ඡා කරාට වැරද්දක් නැහැ.
හොඳයි, කල්‍යාණ මිත්‍රෙන් එකතු වෙන්න පුළුවන්. ඒ අදාස් ගැන තවදුරටත් සාකච්ඡා කරනවා නම් තේමිට මාත්මිය ඔබතුමියට යමක් කියන්න පුළුවන්. මේ ස්වාමීන් වහන්සේ විස්තර කරපු කොටස් පිළිබඳව තවදුරටත් තේරුම් ගත හැකි.
මගෙන් ජයන්ත මහත්තයා ඇහුවේ.
ඔව් ශ්‍රීමති මහත්මිය.
ඔව් ඇත්තටම ජයන්ත මහත්තයා මට එක අදහසක් ආවා. ඒක නිසා තමයි මම ඇහුවේ. දැන් අර හිතක් කියලා කිව්වහම අරමුණු ගන්න පුළුවන්, අරමුණක් වෙන්න පුළුවන්, ඊළඟට අරමුණක් අඳුන ගන්න පුළුවන් කියන ಗುಣ තුනම හිතක තියෙනවනේ. ඒක නිසා ඒ අදහසත් හිතේ තියාගෙන තමයි මම ඇහුවේ. දැන් මේ හිතක් උපදින නම් ආරම්මණයක් ඇති වෙන්න ඕනේ. ආරම්මණයක් ඇති වෙලා ආරම්මණයකින් හිතක් උපදින්න ඕනේ. ඒ ආකාරයට පැහැදිලි කිරීමක්ද කියලා. ඊළඟට දැන් ගෝචර වෙන්නේ නම් රූප, ශබ්ද, ගන්ධ, රස වලින් එන ඇසකරණාසය දිවකය ඒවනේ ගෝචර රූප. එතකොට ඒ සම්බන්ධතා ඔක්කොම හිතලා තමයි මම මේ ප්‍රශ්නේ ඇහුවේ එතන. ඒ ඇත්තටම ස්වාමීන් වහන්සේක පැහැදිලි කරා. ඊට පස්සේ තව ටිකක් පැහැදිලි වුණා ඒක. තෙරුවන් සරණයි.
හොඳයි, තෙරුවන් සරණයි. මේ විදිහට ඇත්තටම හිතන්න පුළුවන්. මම හිතන්නේ ඒකත් නිවැරදි නෑ ස්වාමීන් වහන්සේ විස්තර කරපු කොටසට අමතරව. මම හිතන්නේ ස්වාමීන් වහන්සේ මූලික වශයෙන් විස්තර කරේ චිත්‍ර දියුණුව ඇති වෙන ආකාරයට තමයි මෙතන කොටසක් විස්තර කරලා තියෙන්නේ. ඊට පස්සේ උදාහරණ වශයෙන් ගත්තොත් එහෙම මේ ඔය මේ චිත්තයගේ උත්ථාන නැත්නම් මේ නිමිත්ත අනිමිත්ත ප්‍රෝසීන් ඒ කොටසෙන් පස්සේ ටිකක් අර දිනුණු හිත දිනුණු වෙන පැත්තට තමයි ඒක පෙන්ලා තියෙන්නේ. හැබැයි ආපහු මැදදි අර විදිහට චිත්තයගේ ආලම්බන ගෝචරාර්ථය ගැන සඳහන් කරලා තියෙනවා. ඉතින් මටත් මුලින් හිතුණා ඇත්තටම මේ චිත්තයගේ ආරම්භන අර චිත්තාර්ථය කියනකොට හිතනවා දැන් සිතක් කියන්නේම අරමුණක් ගැනීම, කියන්නේ අරමුණ කියන්නේ තොරව සිතක් පහළ වෙන්නේ. සිතක මූලික ක්‍රියාවලිය තමයි අරමුණු ගැනීම කියන්නේ. එතකොට මේ චිත්තාර්ථය කියනකොට හිතනවා ඒ අරමුණු ගැනීම කියන දේම තමයි චිත්තය කියන එකේ අර්ථයක් ගන්න පුළුවන් කියලාත් හිතුණා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ අපිට කියෝවාගේ අර චිත්තයගේ අනන්ත භවත්වයේ දතියුත්වය කියනකොට අපි දැන් රානන්තර ප්‍රත්‍යයෙන් මේ සිත් ඔක්කොම කියන සිත් පරම්පරාවක් හැටියට විඥාන ශ්‍රෝතයක් හැටියට යනකොට ඒ අතර මැදට වෙන දෙයක් නොපැමිණ, ඒ කියන්නේ එකක් අනිකට තියෙන අනන්තර, එහෙම නැත්නම් එකිනෙකට සම්බන්ධතාවයක් තියෙනවා. අනන්තර ප්‍රත්‍යයෙන් සම්බන්ධතාවයක් තියෙනවා. ඒක වෙන්නේ නැති කියලා හිතන ස්වාමීන් වහන්සේත් ඒ පිළිබඳව ඒ විදිහට තමයි විස්තර කළේ. ඊළඟට චිත්තයගේ උත්ථානාර්ථය කියලා කියන්නේ, දැන් උත්ථානය කියලා කියන්නේ නැගිටිනවා කියන එකනේ. දැන් මෙතනදී උදාහරණයක් දෙවෙන ගෝත්‍ර භූ මාර්ග කියලා. එතකොට ගෝත්‍ර භූ කියන එක සාමාන්‍යයෙන් අපි දන්නවා පෘථග්ජන භූමියේ පහළ වන අවසාන සිත තමයි, අවසාන ඒ චිත්ත වීති ඇතුළත පහළ වෙන අවසාන කාමාවචර හිත තමයි ගෝත්‍ර භූ සිත කියලා කියන්නේ. ඊට පස්සේ ගෝත්‍රභූ සිතින් අනතුරුවම පහළ වන මාර්ග සිත අයිති වෙන්නේ ඇත්තටම ඒක මේ අයිති වෙන්නේ කියන්නේ නිවන අරමුණු කරගෙන මාර්ග සිත ඇති වෙන්නේ. එතකොට ඒක අපරියාපන්න භූමියට තමයි මේ මාර්ග සිත අයිති වෙන්නේ. මුලින් ඇති වෙච්ච ගෝත්‍රභූ සිත ඇති වෙන්නේ කාමාවචර භූමිය. එතකොට එතනින් නැගිටීමක් නැත්නම් පෘථග්ජන භූමියෙන් නැගිටලා ආර්ය භූමියට යනවා කියන තැන තමයි එතන චිත්තයාගේ උත්ථානේ කියන එක පෙන්වලා තියෙන්නේ කියලා තවදුරටත් හිතෙනවා. ඊළඟට චිත්තයාගේ විවර්තනා කියන සමේක නිර්වාණයේ පිටනවා කියන එක කිව්වේ ස්වාමීන් වහන්සේ අපිට ඒක හොඳට විස්තර කරා. හේතු වර්ථයත් විස්තර වුණා හොඳට. ඊළඟට ප්‍රත්‍යාර්ථය කියන එකත් අපි දන්නවා සිත කියන දේ සව එකට ප්‍රති වෙන අනන්තර විදිහට ප්‍රති වෙනවා. එතකොට සමානන්තර විදිහට ප්‍රති වෙනවා. ඒ වගේම ඒ ආකාරයෙන් ප්‍රති වෙන කොටස් ටික ගැන අපි යම් කිසි අවබෝධයක් ලැබලා තියෙනවා. ඊළඟට වස්තු භාවාර්ථය දතියුතුයි කියන එකත් මෙතන චක්ෂුරාදී වස්තුන්ට කියලා තියෙන තැන තේරුණෙත් ඔබතුමිය හිතුවා වගේම දැන් ස්වාමීන් වහන්සේ විස්තර කරලා සිතක් පහළ වෙනවා නම් වස්තුවක් ආශ්‍රය කරගෙනමයි පහළ වෙන්නේ කියලා. ඒ කියන්නේ චක්කු විඥානයක් කියලා එකක් පහළ වෙනවා. ඒක චක්කු වස්තුව මත පිටලා තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒ වගේම සෝත විඥානයක් නම් ඒක සෝත ප්‍රසාදයේ කියන ඒ වස්තු රූපයේ මත පිටලා තමයි ඒක සිද්ධ වෙන්නේ. එතකොට අපි හිතුවොත් එහෙම දැන් මනසින් මනෝ ධාතු මනෝ විඥාන ධාතු කියන කොටස් ටික ගත්තාම හදේ වස්තු රූපය ආශ්‍රය කරගෙන තමයි ඒ ටික පහළ වෙන්නේ. එතකොට ඒ වස්තු භාවාර්ථය ඒ විදිහට හිතුවා මාත් හිතුවා ඒ විදිහට වෙන්නේ නැති කියලා. ඊළඟට චිත්තයගේ භූමි අර්ථය දතියුතුය කියන එකට සාමින්වහන්සේ අත්න විස්තර කරා. ඒක අර කාමාවචර භූමි රූපාවචර අරූපාවචර කියලා. එතකොට කොයි කොයි සිද්දේ ඒ භූමිය වල ඇති වෙන්නේ කියන්නේ ඒ දැන් අපිට සිතක් නම් කළොත් අපි දැනගන්නවා නම් ඒක මේ භූමියේ ඇති වෙන්නේ කියලා. එතකොට භූමියේ මොන භූමියේද පිහිටලා තියෙන්නේ කියන අර්ථය අපිට දැනගත්ත හැකි වෙනවා. ඉතින් ඒ වගේ දැන් උදාහරණයක් ගත්තොත් එහෙම අරූපාවචර විපාක සිත් ඇති වෙන්න බෑ කාම භූමියේ. එහෙම නැත්නම් රූපාවචර විපාක සිත් ඇති වෙන්න බෑ කාම භූමියේ. එතකොට රූපාවචර විපාක සිතක් ඇති වෙනවා නම් ඒක ඇති වෙන්න ඕනේ අපි හිතුවොත් එහෙම ප්‍රථම අධ්‍යාන විපාක සිත ගත්තොත් එහෙම ඒක රූප භූමියේ තමයි ඇති වෙන්නේ. මොකද විපාක ඒ රූප භූමියේ විපාක කාම භූමියේ ඇති වෙන්න විදිහක් නැහැ. ඉතින් ඒ අර්ථයෙන් මේ එක එක සිත්වල තියෙන භූමිය ආස්තය දැනගත යුතුයි කියලා වගේ හිතුණා. ඒ වගේම චිත්තයාගේ ආලම්බනාර්ථය දැකිය යුතුයි කියලා. එතකොටත් මට හිතුනේ මේ චිත්තයාගේ ආලම්බනාර්ථය කියනකොට අර මුලින් කිව්වා වගේ සිතක් උපදින්න බෑ අරමුණක් නැතුව කියන හැඟීම තමයි නැවතත් හිතුනේ. මෙතන රූපාදී කියලා තියෙනකොට හිතනවා දැන් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ඒ ආරම්මණයන්ගෙන් තොරව සිතකට උපදින්න බැරි බව දැන ගැනීම කියන එක විය යුතුයි කියලා. මුලින් කිව්ව තැනදී අර චිත්තාර්ථය කියන එකත් අරමුණක් ගැනීමමයි සිතක් පහළ වෙනවා කියන්නේ කියන අර්ථය වගේ දැනුණා. ඊළඟට ගෝචරාර්ථය චිත්තයාගේ ආලම්බන ගෝචරාර්ථය දසිතිය කියන කොටත් අපිට හිතන එකක් තමයි අර ස්වාමීන් වහන්සේත් විස්තර කරා. ඒක අපි දැන් ශබ්ද රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු කියනකොට ඒ දැන් චිත්තයාගේ කියන්නේ චක්කු අපි ගත්තොත් එහෙම සාමාන්‍ය අපි කියන්නේ චක්කු විඥාණයට ගෝචර වෙන්නේ වර්ණ රූපේ. සෝත විඥාණයට ශබ්ද රූපය. ඒ ආකාරයෙන් ගත්තාම ඒ සිත්හයටම කියන්නේ සෝත චක්කු විඥාන සෝත විඥාන ගාහන විඥාන ජීවා විඥාන කාය විඥාන මනෝ විඥාන කියනකොට ඒ ගෝචර වෙන්නේ මොනවද කියන අර්ථයෙන් දැනගන්න පුළුවන්. ඒ වගේම සිත කියන එකත් තවත් සිතකටත් ගෝචර වෙන බවත් අපිට තේරෙනවා. ඒක ඊට පස්සේ චිත්තයාගේ චර්යාර්ථය කියනකොට චර්යාව කියන්නේ හැසිරීමනේ. සිත හැසිරෙන තැන් පිළිබඳව ගත්තොත් ඒකත් ඇත්තටම මේ අර වස්තු පැත්තටමත් යනවාදත් කියලා හිතුණා. එනේ හැසිරෙන්නේ එතනදිත් අර ගෝචර පැත්තටත් යනවා වගේ තේරෙනවා. හරියටම ඒක හිතාගන්න අමාරුනේ. ඒ වගේම විවිධ භූමි වලටත් සිත යනවා. ඒ කියන්නේ ඒ චර්යාර්ථය ගත්තා. ඒ කියන්නේ සිත් එක තැනක තියෙන්නේ මේ හැමතැනම දුවනවා කියන අර්ථය. අර ධූරං ගමං ඒක චරං වගේ අර්ථයක් වගේ තේරුණා. ඊළඟට චිත්තයාගේ අර දුරසාන්තිකයක ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කරා හොඳින්. ඒ කියන්නේ ඈත තියෙන අරමුණු ගන්න පුළුවන්, ළඟ තියෙන අරමුණු ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට දැන් මෙතන ඉන්න ගමන් තමන් ගැන, තමන්ගේ කය ගැන හිතුවොත් එහෙම ඒක බොහොම ළඟ තියෙන අරමුණක්. තමන්ගේ හුස්ම ගැන හිතුවොත් බොහොම ළඟ තියෙන අරමුණක්. ඒ වගේම අපේ මෞබිම ගැන එහෙමත් නැත්නම් විදේශ රටවල අය ගැන හිතුවොත් එහෙම ඒක ඈත අරමුණක්. ඒක සංඥා වශයෙන් ආවත් ඒක ඈත අරමුණක් තමයි අපිට හම් වෙන්නේ. ඒක දුර සාන්තික වශයෙන් තියෙනවා. ඊට පස්සේ ඒ විදිහට මේ යනවා කියන තමයි ගතාර්ථය කියන ස්වාමීන් වහන්සේ අපිට හොඳට පැහැදිලි කරා. ඊට පස්සේ මේ අභිනීහරණාර්ථය කියලා කියන්නේ අතරම මේ ඉදිරියට යාම, උරු ගැනීමට ඉදිරියට යාම. ඒ කියන්නේ එතෙන්දිත් ඇත්තටම තේරුණේ දැන් භාවනාවකදී උනත් කාමාවචර අරමුණකින් පටන්ගෙන ඊට පස්සේ ඒක මනෝමය අරමුණක් බවට පත් වෙලා ඊට පස්සේ එතනින් එහාට ඒක එකඟතාවයේ හරහා සිතේ දියුණු කර ගැනීම. කියන්නේ ඒ අරමුණ ඉදිරියට ගිහිල්ලා ඒක අලු මට්ටමින් අරගෙන ඊට පස්සේ සියුම් මට්ටමට ගිහිල්ලා ඒ සියුම් මට්ටමින් ඊට පස්සේ මනෝමය තත්ත්වයට ගිහිල්ලා ඒ සමාධි මට්ටම දක්වා සිත දියුණු කරන්න පුළුවන් කියන එකත්, ඒ වගේම මේ මාර්ග චිත්තයාගේ නිර්වාණාර්ථය කියලා, නිර්වාණය කියලා කියන්නේ ඇත්තනම පමුණුවනවා කියන අර්ථයනේ. ඒ කියන්නේ මාර්ග ඵලවලට පමුණුවන අර්ථය දැනගත්ත හැකි. ඊනාට චිත්තයාගේ නිස්සරණාර්ථය ස්වාමීන් වහන්සේ කවුරු විස්තර කරා, මේක මිදීම, නික්මීම කියන එක ඒ විදිහට තේරුම් ගත්තා. ඉතින් ඒක ඇත්තටම ගොඩාක් උදව් වුණා ස්වාමීන් වහන්සේගේ මේ විස්තර කිරීම. ඒ විස්තර කිරීම ඔස්සේ තවදුරටත් හිතන කොට තමයි අපි දැනට ඉගෙන ගත්ත කරුණුත් එක්කත් ගලපලා මේ විදිහට යමක් හිතා ගන්න පුළුවන්කම ලැබුණේ. ස්වාමීන් වහන්සේ වහන්සිට ඉතාම පිං මේ වචනවල තේරුම් අපිට මේ ආකාරයෙන් කියලා දීලා මේකේ මේ කොටස්වල තේරුමත් මේ ආකාරයෙන් අපිට කියා දීපු එක ගැන තවදුරටත් සාහන ප්‍රශ්නයක් ඕ අදහසක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. තේරුවන් සරණයි.
ඇත්තම ජයන්ත මහත්තයා, ස්වාමීන් වහන්සේ පැහැදිලි කරගෙන යනකොට ඉන්ද්‍රයන්ගේ අධිපති බව ඉඳලා සතිපට්ඨාන සම්‍යක් ප්‍රධාන කියලා මට හිතුනේ මේ විස්තර කරන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම නේද කියලා. ඒ කියන්නේ ඒවාම විහිදුවලා විහිදුවලා ඊට පස්සේ විස්තරාත්මකව පහළට ආවා නේද කියලා හිතුණා.
ඔව්, ඇත්තට මේ ටික තමයි විස්තර කරලා තියෙන්නේ දැන් නේද? සතිපට්ඨානෙ, ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, ඊට පස්සේ බොජ්ජංග. මට මතකයි පසුගිය සතියේ ඉර්ධිපාද ගැනත් අපි ඉගෙන ගත්තා. ස්වාමීන් වහන්සේ අපිට විස්තර කරා කියලා හැඟීමක් තියෙනවා ඉර්ධිපාද ගැනත්. ඒක නිසා ඒ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මම තමයි කියලා හිතෙනවා මේ විස්තර කරගෙන යන්න. එළුවන් සර්මයි. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට යමක් එකතු කරන්න තියෙනවද මේ අවස්ථාවේ ස්වාමීන් වහන්සේ?
ඔබතුමා කියව හරි, මේ මහත්මිය කියවත් හරි, මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මම තමයි මේ විස්තර වෙන්නේ. ඒ අතරේ අර ඒ බෝධිපාක්ෂික ධර්ම විස්තර වෙනවා වගේම අභිධර්මයට ගැලපෙන්න මේ කරුණු කියවෙනවා කියන එක මට හිතෙනවා. දැන් මේ අපිට මේ කියවෙන බොහෝ තැන්වලින් ඉතා සියුම් ධර්ම කාරණා පවා විස්තර කරන බව මේකේ දිගහැරලා තියෙන ආකාරය අනුව මට හිතෙනවා මේ විදිහේ සියුම් ධර්ම කරුණුත් මතු කර දෙනවා කියන එක නම් මට හැඟෙනවා මහත්මයා. ඒ කියන්නේ දැන් ඔය අපි දැන් මේ කතා කරපු භූමි පිළිබඳ එහෙම කතා කරනකොට ඒවා අභිධර්මයට අයිති කාණ්ඩනේ, චිත්තය පිළිබඳව, ඒ වගේම අනන්තල අවාරතාදී මේවත් මේ අභිධර්මයට අයිති කාණ්ඩ හැටියටනේ එව්වත් මෙතන මේ ඇතුළත් වෙනවා කියන එක මට පේනවා මහත්මයා.
එහෙමයි ස්වාමීන් වහන්සේ. මම හිතන්නේ සරියුත් මහරහතන් වහන්සේගේ ගොඩක් දේශනාවල ඒ ආරය කියන්නේ අභිධර්මයට කිට්ටුවෙන් යන දේවල් ගොඩක් සඳහන් කරලා තියෙනවා කියලා පේනවා ස්වාමීන් වහන්සේ සූත්‍ර දේශනා තුළ. තෙරුවන් සරණයි
ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ ඉතාමත්ම අනර්ග විදිහට අපිට පැහැදිලි කරා මුල ඉඳලම. මට ප්‍රශ්නයක් විදිහට ආවා, ඔබ වහන්සේ අවසාන වශයෙන් කිව්වේ සංස්කාර උපේක්ෂා ඥානය. එතකොටද මං හිතන්නේ ස්වාමීන් වහන්සේ එවිට තමයි මං හිතන්නේ දර්ශනයටපත් වුණා කියලා කියන්නේ කියලා මට අදහසක් ආවා. ඔද එතකොට තමයි අර අපි ඝන සංඥාවෙන් ගත්ත දේවල් මේවා ධාතු කොටස් අල්ලගෙන පුජ්‍යලේ කියලා අල්ලගන්නේ නෑ. මම කියන පුද්ගලයා නැති වෙන්නේ එතෙන්දිද කියලා මට හිතුණා. මොකද අසකනාසය දිව මනස ඒ ටික තිබුණට ඒක අපි අල්ලගන්නේ අපේ විඥානයක් ඇති වෙන්නේ මේ දෙක රූප ගන්ධ ශබ්ද ස්පර්ශ එක්ක ස්පර්ශ වුණොත් විතරයි. එතකොට ස්පර්ශ වෙන්න මට ඇත්තටම එතන ප්‍රශ්නයක් තියෙනවා. දැන් එතනදී විඥානයක් ඇති වෙන්නේ කොහොමද කියන එක ගැනත් මට ප්‍රශ්නයක් ආවා, මට අදහසක් ආවා. සංස්කාර උපේක්ෂා ඥානය කියලා කියන්නේ මෙන්න මේ දර්ශන තත්ත්වයට පත්වෙච්ච පැමිණි පුද්ගලයා. ඒ කියන්නේ මම සත්පුද්ගල තත්ත්වය ඉවත් කරපු පුද්ගලයා බවට පත්වෙන්නේ එතෙන්දි කියලා. බොහොම පිං සෝන්නා.
සත්පුද්ගල තත්ත්වය එතන මෙන්න මෙහෙමයි වෙන්නේ. මේ භාවනාව වඩවාගෙන වඩවාගෙන යනකොට සිද්ධ වෙන්නේ බාහිර අරමුණු එක්ක අපේ ඝනදෙනුව නතර කරනවා. බාහිර අරමුණු අරගෙන අපි ඇතුළත සකස් කරගන්නා වූ දෘෂ්ටි, තණ්හා, මාන, දික්ඛ කියන තුනනේ අපිට හැදෙන්නේ. තණ්හාව හැදෙනවා, මානය හැදෙනවා, දික්ඛ හැදෙනවා. මේ ටිකනේ හැදෙන්නේ. ඒ කියන්නේ දැන් අපි අරමුණක් දිහා බලනවා. අපි ඇහෙන් රූපයක් දිහා බලනකොටම ඒ බැලීමත් එක්කම අපි කොයිතරම් පුහුණු වීම කරගෙන තියනවද කියනවනම් අභ්‍යන්තරයෙන් ඒ නිමිත්තත් එක්ක ඒක මහ නිමිත්ත, ඒකේ නිමිති අනුනිමිති බිහි කරගන්නවා. ඒ කියන්නේ අපි පුජ්‍යලයා දිහා දැකපු හැටියේ තව කෙනෙකුට ඕනනම් අපි මේ පුජ්‍යලයා එක වරයි බැලුවේ අපි කියනවා එයාගේ උස මෙච්චරයි, මහත මෙච්චරයි, ඇඳපු ඇඳුම මේක, කොණ්ඩෙ මේ විදිහට පිහිරලා තිබ්බේ, නහය මෙහෙමයි, කන මෙහෙමයි, එයා පොඩ්ඩක් හිඳහෙන්නේ. අන්නේ සියලු පින්වතුනේ නිමිති හා අනුනිමිති සියල්ල අපි ඇතුළතින් මේ මොහොතේම චිත්ත වීදි කොච්චර ගිහිල්ලාද දන්නා, මේ මොහොතේම අපි සියල්ල ග්‍රහණය කරලා ඉවරයි. ඒකට කැමැත්ත අකමැත්තද කියන එකත් අපි ප්‍රකාශ කරනවා මේ නිමිත්තට. ඒ තරම් වේගෙන් අපි මේ මෝහය කියන චෛතසිකය, ඒ කියන්නේ ඒ අකුසල මුල, ඒ තරම් බලවත් එකක් පින්වතුනි. එතකොට මේ මොහොතේ මේ සියලු විස්තර ටික අපිට දෙනවා. එතකොට මේ දෙන්නේ මේ බාහිර නිමිත්තක අපි ඇඳිලා ඉවරයි. මේ මොහොතේම ඇඳිලා ඉවරයි පින්වතුනි. අපි පුහුණු කරන්නේ ඒක එක්ක කිසිම සම්බන්ධතාවයක් හදාගන්න නැති වෙන්න තමයි අපේ මේ හිත පුහුණු කරන්නේ ඒ නිමිති එක්ක. ඒක පුහුණු කරගෙන යනකොට පින්වතුනි ඒ බාහිර නිමිති එක්ක සම්බන්ධය නැති කරගෙන අභ්‍යන්තරයට කිඳා බැහැගෙන 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 යනවා. ඒ බැහැගෙන යනකොට ඇත්ත වශයෙන්ම බාහිර නිමිති තුලින් අපි පටවන්න නැත අපේ හිත යට කරන ක්ලේශ ධර්මයන් අඩුවෙන්න හිත තුල තියෙන ඥාන ධර්මයන් මතුවෙන්න පටන් ගන්නවා. එතකොට මේ ඥාන ධර්මයන් වලට ගොදුරු වෙන නැත්නම් තේරෙන, එහෙම නැත්නම් අභිඤ්ඤය වෙන, ඒ අභිඤ්ඤය වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මනාව ග්‍රහණය වෙන්න පටන් ගන්නවා. පින්වතුනේ ඒ ග්‍රහණය වීම ඉතාම හොඳින් ඇතුළතින් සිද්ධ වෙනවා. ඇත්තටම ග්‍රහණය කියන වචනේ තමයි හොඳම මේකේ තැන් තැන් වල සඳහන් කරලා තියෙනවා. පරිග්‍රහාර්ථය හොඳින් ග්‍රහණය කර ගැනීම කියන එක එනවා ඇතුළතින්. එහෙම වෙන්න පින්වතුනේ දිගින් දිගට යනකොට අපට පේන්න පටන් ගන්නේ පින්වතුනේ මේ සත්‍යය කියන කෙනා එහෙම කෙනෙක් නැහැ කියන එක පේනවා. ඒ පේනකොට පින්වතුනි බාහිරින් ගන්නා වූ නිමිති ආලම්බන හරහා ගන්නා වූ නැත්නම් නිමිති හරහා ගන්නා වූ ඒ රැවටීම් නැතුව යනවා. නැතුව යනකොට පින්වතුනි ඒ රැවටීම් නැති නිසා ඇත්ත తත්වයේ ඇතුළතින් හොඳට පේන්න පටන් ගන්නවා. පේන්න මොකද වෙන්නේ? සිත මතුවේවි එනවා. අර දෘෂ්ටියන් වලට තැනක් නැහැ. තණ්හා වලට තැනක් නැහැ. මාන වලට තැනක් නැහැ. දිට්ඨියට තැනක් නැහැ. ඒ චෛතසික බලවත් වෙන්නේ නැහැ. ඥානය මූලික කරගත්ත චෛතසික තමයි එන්න පටන් ගන්න. ඒ එනකොට හොදටම පේනවා පින්වතුනි මා ඇතුළු අජ්ජත් හා බහිද්ද කියන දෙකේම ධාතු සමූහයක් පමණයි කියන එක තේරෙනවා. ඒ ධාතු කියලා අපි මේ වචනය භාවිතා කරාට අපි මේ ඉන්න පුජ්‍යල සංඥාවේ ඝනකම නිසා බලය නිසා ඒ ධාතු කියන එක අපට පේන්නේ පින්වත්නි තවත් ඒක තියෙන අර්ථයක් වගේ තමයි පේන්නේ පින්වත්නි. තවත් එය තියෙනා වූ ලෝකයේ තියෙනා වූ දෙයක් හැටියට තමයි අපිට ග්‍රහණය වෙන්නේ. හේතුව අපි තියෙනා වූ නිට්ටයයි කියන ආත්ම සංඥාවෙන් යුතුව අපි අපේ හිත කාවද්දාගෙන තියෙන ආත්ම සංඥාවයි. ධාතු කියන එකත් ඇත්ත වශයෙන්ම මේ ආත්ම ස්වභාවයක් කියලා අපිට කාවැදිලා තියෙනවා. නමුත් හිත නිදහස් වෙනකොට මේ ධාතු කියන ස්වභාවයන් පින්වතුනේ රූප ධාතු නම් බැලුවොත් පින්වතුනේ චිත්තක්ෂණ 17යි රූප නොවන ධාතු නාම ධාතු නම් එක චිත්තක්ෂණයයි. එතකොට මේ චිත්තක්ෂණේ කියන වේගය අපිට තප්පරය ලක්ෂයකටවත් බෙදලා බලන්න වෙනවා. එතකොට මුළු විශ්වයේ තියෙන සෑම ජීවියෙක් කියන පුජ්‍ය එකකම චිත්තක්ෂණයයි 31 තලයම 31 තල වලින් යුත් විශ්වයේ තියෙන හැම එකක්ම හැම සත්ව ජීවිතයක්ම චිත්තක්ෂණයයි. ඒ ක්ෂණය අපට ග්‍රහණය ගන්න බැහැ. එහෙනම් අනිත්‍යයි. නිත්‍ය නෙමෙයි අනිත්‍ය කියන එක තමයි තියෙන්නේ දකින්නේ. එතකොට රූප කියන ඒ වගේ පින්වතුනේ ඒ චිත්තක්ෂණ යයි. එතකොට එතර චිත්තක්ෂණ 17යි. ඒ කියන්නේ තප්පරය අඩුම තරමේ 6000 වාරයකටවත් බෙදන්න වෙනවා. එතකොට කොච්චර වේගයක්ද පින්වතුනේ? එතකොට ලෝකේ වේගයක් හැර වෙන මොකක්වත් නැත. අන්න ඒක දැනෙන තැනට එනකොට පින්වතුනේ එතන මොකක්වත් නැත, වේගයක් විතරයි පින්වතුනේ. ඒ වේගයක් කියන්නේ වෙනස් වෙන වේගයක්. එච්චරයි තියෙන්නේ. අන්න ඒක පේනකොට අර කියන ඒ අර ඇතුළට කිඳා බැහැගෙන 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 යනකොට ඇතුළට නැඹුරු වෙවි බැහැගෙන බැහැගෙන යනකොට ඉතිරි වෙන්නේ එච්චරයි හිතෙන් දකින්න. ඊට පස්සේ අපි ඒ දැක්මත් එක්ක අප තුල මෙතෙක් සකස් වෙලා තියෙන අර බොල්ලු උහු හිස් උදේ නතර වෙනවා. ඒ කියන්නේ එතන දෘෂ්ටි බිහි කිරීම, තණ්හාවල් බිහි කිරීම ඒවා සම්පූර්ණයෙන් නැතර වෙනවා. අවිද්‍යාව හා තණ්හාව දෙක නතර වෙනවා. එච්චරයි වෙන්නේ පිටු. කාරණේ පැහැදිලි වුණා නේද?
ඔව්. යස්. එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොම පිං.
දර්ශනයෙන් තමයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්න. ඒක බොහොම සරල භාෂාවෙන් අහන්න මට තේරෙන විදිහට. දැන් මේ ස්වාමීන් වහන්සේ අපි දැන් කතා වී ආවනේ ඔය අරමුණක් ගත්තාම ඒකෙන් නිමිති ගන්නවා කියලා ප්‍රධාන නිමිත්තක්. එතකොට අපි ඔය කර්ම සකස් වෙන්නේ ඒක නැත්තම් ඔය අනුනිමිති ආදී විදිහට ආකාර ලිංග උද්දේශ විදිහට කල්පනා කරුවොත් තමයි කියන්නේ තමයි අපිට මේ විදිහට සිතට නැත්තම් මේ විඥාණයට ආහාර ලැබෙන්නේ කියලා මම මේ ළඟදී ඊයේ භාවනා පරිසරයන්දී මට තේරුණා. එතකොට ඇත්ත වශයෙන් අපි ඔය අනුනිමිති ගත්තේ නැත්නම් ඔය විඥානයේ සිත නැත්තම් ඔය සිතට අපි ආහාර දෙන්නේ නැහැ. අපිට ඇත්ත වශයෙන්ම සිතට ආහාර දෙන්නේ නැත්නම් අපට කර්ම සිදු වෙන්නේ නැහැ නේද ස්වාමීන් වහන්ස? ඒ කියන්නේ දැන් සිතට ආහාර දෙනවයි කියන්නේ අபிසංකරණක සංකාරතිකරණකනේ. දැන් අපිට පුළුවන් නම් සංකර සංකාරයි අபிසංකක සංකාරයි වලින් නවතින්න, ඒ කියන්නේ අර නිමිත්තෙන් නවතින්න අපිට අනුනිමිතික හරින් නැත්නම් එතකොට අපිට කර්ම ඇති වෙන්නේ නැහැ, විඥානෙට ආහාර දෙන්නේ නැහැ නේද ස්වාමීන් වහන්ස? ඔය උතින්ද භාවනාවේදී ඔය විඥානෙට ආහාර විඥානය මේ ආහාර නොදී නිකන් මේ ඉරහාර තියන වගේ දෙයක් තමයි කියනත් නේද කර්ම අපිට ඇති වෙන්නේ නැත්තේ කියලා මට නිකන් මේ හැම දෙයක් අපිට මේ ඩිස්කෂන් එකේදී ආවා මේ ළඟදී භාවනා වැඩසටහනකදී. ඒ කියන්නේ බුදු වහන්සේගේ මේ අදහස මොකක්ද කියන්නේ අපි පුළුවන් තරම් මේ සිතට ආහාර නොදින්න තරමට අපර කර්ම සිදු වෙන්නේ නැහැ. ඒ කියන්නේ අනුමිතිය පැත්තට යන්නේ නැහැ. කියන්නේ නැත්තම් අபிසංකරණක සංකාරපතර යන්නේ නැහැ. ඒක නේද ස්වාමීන් වහන්සේ භාවනා වේද මුක්තිලාවට සිදු වෙනවා කියලා මම හිතනවා. ඔබ වහන්සේගේ මොකද කියන අදහස? පුළුවන් සරණයි.
ඒක තමයි සිද්ධ වෙන්නේ. ඒකෙත් මහත්මයා මේ භාවනා කියපුවහම විදර්ශනා භාවනාවේදී තමයි ඒක සිද්ධ වෙන්නේ. අනික් භාවනාවෙන් අපි සංස්කාර මේ අபிසංස්කාර බවට පත් කරනවා. ඒ කියන්නේ සකස් කිරීමක් සිද්ධ කරනවා. ඒකනේ රූපාවචර අරූපාවචර ලෝකවලට යන්නේ. එතන සංස්කාරයක් බිහි වුණාම විපාක විඥානයක් එහෙ විපාක විඥාන ප්‍රවෘත්ති ප්‍රතිසන්ධිහා ප්‍රවෘත්ති විපාක විඥාන එහෙ බිහි වෙනවනේ. ඒකනේ දීර්ඝ කාලිනු ඉන්නේ. මේ විදර්ශනාවේදී පමණයි ඒක සිද්ධ වෙන්නේ. ඔබතුමා කියපු ඒ කොටස අයිති වෙන්නේ විදර්ශනාවට.
හොඳයි,
තවත් කාට හරි අදහසක් හෝ ප්‍රශ්නයක් තියෙනවා මේ ඉදිරිපත් කරන්න අවස්ථාවක් තියෙනවා. මොකටද ප්‍රශ්න නැහැ වගේ ස්වාමීන් වහන්සේ අපිට එහෙම උනොත් අද වැඩසටහන මේ නිමාවටපත් කරන්න පුළුවන්. ඔබ වහන්සේ යමක් ඉලස් කරන්න තියෙනවා ස්වාමීන් වහන්සේ?
නෑ, අද නතර කරමු දැන් ඇති.
හොඳයි ස්වාමීන් වහන්ස, සවනට සිසුස්වෙන් ස්වාමීන් වහන්ස අපේ ඔබ වහන්සේට අනන්ත අප්‍රමාණ පුණ්‍යානුමෝදනා කරනවා. මේ වගේ ගැඹුරු කොටස් අපිට නිතර අහන්නට නොලැබෙන කොටස් මේ ආකාරයෙන් අපිට පහදා දීම පිළිබඳව ස්වාමීන් වහන්සේ බදාදා දවසේ සම්බන්ධ වීමට හැකියාවක් තියෙනවද ඔබ වහන්සේට? කොහොමද කතා කරගෙන තියෙනවද ගැන?
මට පුළුවන් වෙයි, බලාපොරොත්තුෙන් ඉන්න. දැනට කවුරුත් හාමුදුරුවෝ සම්බන්ධත් නැහැනේ.
දැනවත් නැහැ ස්වාමීන් වහන්සේ. දරුවත් මහත්මයා එහෙම දෙයක් සඳහන් කළේ නැහැ.
යම් විදිහකින් අපහසුතාවයක් ඇති වුණොත් මම බදාදා උදේ කාලේ දැනුම් දෙනවා. දැනට මොකක්වත් මට ප්‍රෝග්‍රෑම් නැහැ. ඒ නිසා මට පුළුවන් වෙයි කියන එක මට කියන්න පුළුවන්.
හොඳයි ස්වාමීන් වහන්සේ, බොහොම පිං. එහෙමනම් ස්වාමීන් වහන්සේ, සවනට සිස්ටර්ස් වෙනුවෙන් නැවත වාරයක් ඔබ වහන්සේට අනන්ත අප්‍රමාණ පුණ්‍යානුමෝදනා කරමින් අද වැඩසටහන මේ ආකාරයෙන් නිමා කිරීම සඳහා ඔබ වහන්සේට යොමු වෙන ස්වාමීන් වහන්සේ තෙවා සරණයි.
ශ්‍රද්ධා බුද්ධ සම්පන්න සකාරණික පින්වත්නි, දලුවත්ත මහත්මයා ඇතුළු අත් වශයෙන්ම මේ විදිහට ධර්ම කාරණා සාකච්ඡා කරන්න මාව සම්බන්ධ කර ගැනීම පිළිබඳව මේ පින්වත්තුන්ට මම අනේක වාරයක් දෙනවා. මොකද මගේ ධර්මඥානය වැඩි වෙනවා මේ පොතපත පරිශීලනය කිරීම තුළ. ඒ විතරක් නෙවෙයි, මේ ධර්ම සාකච්ඡාව තුළ අපිට එකිනෙකාට ධර්මය අපි දන්න දේ පින්වතුන්ට දුන්නහයි, පින්වතුන් දන්න දේ අපට මේ ලබා ගන්න පුළුවන්. මේ විදිහට පින්වතුන් එකිනෙකා අතර ධර්මයේම හුවමාරු වෙනවා. ඒකේ ප්‍රතිඵලය මේ ඒකායන මාර්ගයක් බවට පරිවර්තනය වෙනවා. අපේ මේ ගමන් මාර්ගයේ ක්‍රමයෙන් ක්‍රමයෙන් තව තව මේ පින්වතුන්ට ධර්මඥානෙ දියුණු කරගෙන තිවුණු නුවණ බිහි කරගන්න, ලෝකවාසීන්ට සේවාවන් සිද්ධ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්නේ කියලා මේ පින්කම තුලින් ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් අපේ දලුවත් මහත්තයා මේ කරන සේවාව තව තවත් බලවත්සේ සිද්ධ කරගෙන යෑමට එතුමාට කායික නිරෝගී භාවය විශේෂයෙන් ඇති වේවා. මානසික නිරවුල් භාවයේ සුවය සතුට ප්‍රීතිය දවසින් දවස ඇති වේවා. එතුමාගේ පවුලේ සියලු දෙනාට සිත සාන්තිය යහපත ඇති වේවා. දරුවන්ගේ සුභ සිද්ධිය උදා වේවා. ඒ විතරක් නෙමේ, ධර්මයට අහුන්කම් දෙන්න සහභාගී වෙන මේ සියලු කාරණ පින්වතුන්ට ඒ විදිහටම කායික සුවය මානසික සුවය ඇති වේවා. දරුවන්ට සිත සාන්තිය ඇති වේවා. පවුල හැම දෙනාටම. ඒ විතරක් නෙමේ, මේ සියලු පින්වතුන් නමින් මිය පරලෝකීය සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා. ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන පංච බල දිනු වේවා. සියලු දෙවිවරුද මේ පින් අනුමෝදන් වේවා. දෙවියන්ගේද ආරක්ෂාව රැකවරණය අවධානය අප කෙරෙහි යොමු කරත්වා. ඒ වගේම මියගේ අපි හැම දෙනාටමත්, ඒ වගේම අපට නොයෙක් අයුරින් උදව් උපකාර කරන මේ කටයුතු සාර්ථකව කරගන්න කෝටි සංඛ්‍යාත මිනිස්සු උදව් කරනවා වෙන්න පුළුවන් මේ උපකරණ මගින් සම්බන්ධතාවයන් ගෙන යන්න. ඉතින් ඒ සියලු දෙනාටත්, අපි හැම දෙනාටම දෙවියන්ටත් ඥාතීන්ටත් අපටත් ගුරුවර දෙමව්පියන්ටත් අපට උදව් උපකාර කරන සෑම කෙනෙකුටම මේ පින් බලෙන් ආජු වර්ණ සැප බල ප්‍රඥා වැඩි වෙනු වේවා. අවසානයේ මේ අපි කාටත් ලෞතරා බුදුවරු වර්ණා කරන උතුම් වූ නිර්වාණය පිණිස මේ පින් සාදු සාදු හේතු ආසනා වේවා කියලා සාදු කියනවා.
සාදු සාදු සාදු
සාදු
සාදු
දුල්ලලමනි මයාලත්
නත්තම් පස්තු
චන්දිතෝ
සාරිපුත්තානි තේරං සාගතං සද්දස්සදයාවස්ස.